දීම බලනකොට යම් යෙදීමක් වෙන තැනකට වගේ ආවොත් ඒ යෙදීම තුලේ යෙදීමත් එක්කම අර නන්දකෝවත් සූත්‍රයේ තියෙන ප්‍රමාවත් එක්ක බැලුවොත් වහන දැල්වේ දිදීනේ කාරණා ටික ඔක්කොම අපිට තියෙනවා කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ ඒ අවස්ථාව යෙදෙනකොට එහෙන් රූපයක් වෙනකොට තමා මම කියන කාරණාවක් හරි සෝකියත්වයක් හරි එතනින් එන්නේ කියලා ගත්තත් එහෙම ගත්තත් හැබැයි අර කලින් දැනගෙන හිටපු මම කෙනෙකුට අර්ථයක් හදා ගත්තා වගේ
වෙනවා.
ඒක මම හදාගත්තා. එතකොට හැබැයි සිය විමසීමත් එක්ක විමසනකොට ඒකත් එක්ක අනුගත වෙලා විචක්ෂණය කරනකොට න ප්‍රඥාවෙන් පක්කර කෘත්‍යයක් විදිහට ඊතර වීම කියන එක මට පැහැදිලි තාම අදහන්නේ. මේ කරනකොට ඒක ඇත්තට බර වෙන කියන ඒක කර්ණාවෙන් පහදන්න පුළුවන් නම් අවශ්‍යයි.
දැන් අපට තියෙන කාරණාවක් තමයි මේ මම අර කලින් කිව්ව අපේ සංස්කෘතියත් එක්ක අපට වැඩිච්ච කරුණු ටිකක් තියෙනවා. අපට තියෙනවා මේ මූලික ප්‍රශ්නය කියන කතාවට එහා ගිහිල්ලා අවසාන ප්‍රශ්න සහ උත්තරේ කියන කාරණා. අන්න ඒක තමයි අපට ප්‍රධාන වෙලා තියෙන බාධා. මොකද අපිට එතකොට අවසාන ප්‍රශ්න අවසාන උත්තර කියන කාරණාව අපට මුලින්දම එනවා. හැබැයි මූලික ප්‍රශ්නේ නෙමෙයි. දැන් ඔබතුමා කිව්ව අර යෙදීමකින් මනේ අපට වම කියලා හරි මොනවා හරි සිද්ධියක් වෙන්නේ කියන කතාව කියනවනේ. එතකොට මේ කාරණාව දැන් අපිට නම් මම දැන් මොකක් හරි මේ ඔයාලා මොකක් හරි මේ තරක කතා කර කර ඉන්නේ හරි මොහරි හිතලා තේරුම් ගත දෙයක් ඉන්නවා තියෙනවා කියලා කියන්නේ. දැන් මට අවශ්‍යතාවය තියෙනවා මේ කාරණාව වැරදි කියලා පෙන්වන්න. එතකොට වැරදි කියලා පෙන්වන්න අවශ්‍යතාවය තියෙද්දි මට යම් කරුණු ටිකක් කියන්න වෙනවා. එතකොට කියන්න වෙන්නේ ඒ ඉන්න තැනෙහි වැරද්ද පෙන්වන්න ටිකක් ගැඹුරින් කරුණු කතා කරන්න. දැන් අපි හිතමුකෝ මේ දැන් ඔබතුමා මහකර හිතලා තේරුම් අරන් ඉන්නවා කියලා. දැන් ඕක මට වැරදි කියලා පෙන්වන්න. මම ඉතින් කරුණු ටිකක් කියන මෙහෙම කියලා. එතකොට යන්න ඒ හිතලා තේරුම් ගත්ත කාරණා මොකක් හරි සිද්ධියක එදීමක් එක ඉන්න එකක් තියෙන. දැන් මම එහෙම කාරණා කියනකොට ඒ කාරණා වැටුණා නම් මම කියපු කරුණ ඒ කරුණෙක් ඉන්න බැරි වෙනවා නේ.
එහෙම.
ඉන්න බැරි වෙනවා. ඉන්න බැරි වෙච්ච තැනදී ආය අලුතෙන් ප්‍රශ්න කිරීමක් නැති
වෙනවා.
දැන් එතකොට අර කලින් හිතපු කාරණාව තුල ලැබගෙන ඉන්නේ නැහැ. දැන් වෙන එක ආය යන්න පුළුවන්. දැන් මම මේ කියලා තුන කරුණෙන් මොකක් හරි හිතපු එක ඉක්ම වෙනඩ පිළිලා නෙවුනේ.
එහෙමයි.
දැන් මේ වෙච්ච වැඩේ ඇත්තක්ද හම්බුනේ වෙච්ච කාරණාවෙන් අයින් වෙන වැඩ පිළිලාද ඇති උනේ.
වෙච්ච කාරණාවෙන් අයින් වුණ
කාරණාව. අයින් වුණාද පිළිලානේ. ඇත්තක් නෙවෙන්නේ හම්බුනේ නේ. එතකොට දැන් මං එතකොට පෙන්නපු විදිය දැන් ආයෙ පොඩ්ඩක් කියලා කියන්නම්කෝ. ඒ යෙදිච්ච කාරණාව මොන හරි මම යෙදිච්ච බවක් මම පෙන්නවා.
එහෙමයි.
පෙන්නපු කරුණෙන් හම්බුනේ ඇත්තක්ද වැරද්දක්ද? වැරද්දක් නේ. හිතපු එක වැරද්දක් නේ හම්බුනේ මම පෙන්නපු කාරණා. වැරද්ද ඇත්තක් කියලා ගන්න ඕනේ නේ.
එහෙම.
අපි කර හැම වෙලෙම කරන්නේ වැරද්ද ඇත්තක් කියලා ගන්න.
කියපු දේ ඇත්ත කරගන්න.
කියපු දේ ඇත්ත කරගන්න. දැන් මම අර ඉතලා කිව්වේ අර අපිට හැම වෙලෙම තියෙන්නේ මම පැත්තක ඉඳලා සිදුවෙන ලෝකේ වැරදි කියලා කියන නිගමනයක්
තියෙනවා.
එහෙම. මම කියන කාරණාවේ අපිට යෙදීමේ සංසිද්ධියක් තියෙනවා. එතකොට වැරදි නම් ඒක දැන් අපට වැරදි කියලා ඒක නිගමනයක් කරන්න ඕනේ නෑ. අයින් වීමක් නේද වියුත්තේ. ඉක්ම වීමක් නේද
වියුත්තේ.
එතකොට ඒ සංසිද්ධියම ඉක්ම වීමක් නෙමෙයි. දැන් අපට තියෙන කාරණාව තමයි ඉක්ම වෙච්ච බවක් ආයෝ. ඒ කියන්නේ ඉක්ම වෙච්ච බවක ආයි අපි ඉන්න කැමති. ඒ ඉක්ම වුණා කියලා තේරුම් අරගෙන තවත් මම කියන යෙදීමක ඉන්න කැමති. එතකොට දැන් ඒ කාරණාවක බැලුවම අපි කොයි වෙලාවකවත් අර කියන්නේ සිද්ධිය අපි අයින් කර කර ගියාට සිද්ධිය අයින් කර කර යනවා. හැබැයි මම කොහේ හරි යහපෝ ලැබ ගන්නවා නේ.
එහෙම.
සිද්ධිය අයින් කර කර ගියාට මම කොහේ හරි ලැබ ගන්නවා. අන්න ඒක එක තමයි අපි හැම පැත්තකම හිතන්න ඕනේ අපිට තියෙන හැම වෙලෙම සිද්ධි අයින් කරන අඩපිල අපි සිද්ධි වලට දෙනවා ඇත්ත නිර්වචනය. දැන් මොන මම ඉන්නේ මෙහෙමයි මම ඉන්නේ මෙහෙමයි. දැන් අපිට ටිකක් ඒක කියන්නේ වැරද්ද පෙන්නපහම වැරද්දේ හරි බවක් හම්බ වෙනවා. වැරද්දේ හරි බව. අපි ඒක ටිකක් මේක හරි කියලා තමයි අපි තේරුම් ගන්න යන්නේ. දැන් උදාහරණයක් මම කියන්නම්කෝ. ඔන්න උතන හරි තියෙනවා ඒ දණ්ඩක් තියෙනවා. කවුරු හරි කියනවා මේ ඒ දණ්ඩ කැඩිලා කියලා. ඒ දණ්ඩ කැඩිලා නැත්නම් අපි හිතමුකෝ අපි මහකාරී මේ තනක හිටගෙන ඉන්නවා කියලා. මහකාරී තනක අපි හිටගෙන ඉන්නකොට ඒ හිටගෙන ඉඳන් අපි හිතමු දිරච්ච බොරු වලක් හදපු තනක් කියලා. කවුරු හරි කියනවා ඔන්න ඔතන මේ ඔය හිටන් ඉන්න තන දිරච්ච බොරු වලක් මේ තියෙනවා. එතකොට අපි ඒ හිටන් ඉන්න තන මේක බොරු වලක්ද කියලා හිටන් ඉඳ හොයන්න ඕනේද? එන්න දිරච්ච ලී දාලා යට යට අසූචි හරි උල් හරි දාම බොරු වලක් වල තමයි ඔන්න අපි හිතගෙන ඉන්නේ කියලා කවුරු හරි පෙන්නනවා කියනවා. දැන් අපි හිතන හොයන්න ඕනේද මේක ඇත්තටම බොරු වලක්ද කියලා හොයන එකද අපි කරන්නේ අයින් වෙන එකද කරන්නේ? අයින් වෙන එකනේ. කවවර කිව්වනම් ඒක එහෙම බොරු වලක් කියලා ඒක ඒ කරුණ සහිතව ඒ කාරණා කිව්ව ගමන් අපට ඒක ඇත්තක්ද බොරු වල කියලා බලන්න ඕනේ නෑනේ. අයින් වෙන එක නේද විය යුත්තේ?
මේ විශේෂ ඉතාලියකින් පහර කපු කෙනෙක් කරේ ඉතාලිය කරලා අපි කරනනේ කවුරු විද්‍යාව වෙනවා වගේ කරන්න එපයි කියලා කියන්නේ ඒ වගේ
දා. ඔව් ඒකත් ඒවා ඒකත් තමයි. අන්න ඒ වගේ දැන් අපට අවංකව අපේ ජීවිතයේ ප්‍රශ්නයක් අපි ඉන්නවනේ. දැන් අපට තියෙන මොකද මුලින් කිව්වේ අවසානයේ තියෙන ප්‍රශ්න කිරිලි සහ අපි ළඟදී මොකද එදා දේශනාජිද මන්ද කිව්වේ අපට දර්ශනීය ඇත්ත හොයන පැත්තට වඩා අපි අපේ සංස්කෘතියක් ගොඩනගලා තියෙනවනේ. අපට නිවන් දැක්කහම මේ ඔක්කොම ඉවරයි සංසාරෙන් නිදහස් වෙනවා. මේ බොරු නෙමෙයි ඇත්ත තමයි. නමුත් අපට මේ මුලින්ම තියෙන ඒ කාරණාවනේ අපි ඒක තමයි ගන්න හදන්නේ. සංසාරෙන් නිදහස් වෙනවා මේ දුකෙන් නිදහස් වෙනවා මෙව වෙනවා හෝතාපන්නම් කියලා. දැන් අපි ඒකට මේ සීල සමාධි ප්‍රඥා තියෙන්නේ කියලා අපි යම් කිසි ෆ්‍රේම් එකක් දාගෙන ඉන්නවා. දැන් අපි ගන්න කැමති වන්නේ ওই කාරණා. හැබැයි මේක මේ කරුණු පෙන්වන්නේ බුදුරණවහන්සේ බලන්නකෝ දේශනා අධ්‍යයනය කරලා මුලින්ම කෙනෙකුට කියන්නේ මුලින්ම කෙනෙකුට ඉස්මතු කරලා පෙන්වන්නේ සත්‍යවාදී කරලා මේ විෂන් එක ඇත්ත. එහෙනම් ජීවිතේ සත්‍යවාදී කරන ඒක සත්‍යවාදී වෙච්ච කෙනෙකුට තමයි තේරෙන්නේ මේකේ ප්‍රශ්නේ මොකද්ද කියලා. අන්න එයා තමයි මේ වැඩ පිළිවෙල කරන්නේ. දැන් අපි මේ සාමාන්‍ය ලෝකෙ ගත්තාම ලෝකේ හේමනි දේවල් කරපු අය මේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපේ සමාජයයි විමුක්තිකාම සමාජය දෙකක්. ඒ නිසා අපිට සමහර දේවල් කියනකොට හරි පරිස්සම් වෙනවා. එහෙනම් එනකොට ඉන්න පුළුවන් මේ මූඩ් කරන්න ඕනේ නැහැ. එහෙනම් මේ කරන්න හරිනේ කියලා. ඇයි දැන් අපි ඉන්නේ වෙන සමාජයකනේ. හැබැයි අර සමාජයේ විමුක්තිකාම සමාජය. දැන් මේ සමාජයේ සිල් රැකපු මිනිස්සු හිටියේ. ඒ සමාජයේ භාවනා කරපු මිනිස්සු හිටියේ. ඒ සමාජයේ වැඩපිළිවෙළක් කරපු මිනිස්සු හිටියේ. දැන් එයාලා මේ අපේ සමාජය කියන නිකම් පිටිපොම පිරිසක් නෙමෙයි. ඒතකොට ඒ සමාජීත දර්ශනය පිළිබඳව යම් ඇත්තක් පෙන්නලා බුදුරණවහන්සේ වැඩපිළිවෙළක් වෙනම් පෙන්නන. දැන් අපේ සමාජයේ අර විමුක්තිකාමී සමාජය එකක් තියෙන නිසා අපිට බුදුරණවහන්සේගෙන් ඇහෙන කාරණාවෙන් අපි ඒ අර මූලිකව තියෙන කාරණා ටික අපි බුදුරණවහන්සේගේ ධර්මයෙන්මයි මේකෙන් මේ වෙන කියලාමයි අපි ගන්න යන්නේ. හැබැයි එවැනි මිනිස්සුකට මේක දුන්නේ ඔන්න ඕකම තමයි. ඒ නිසා දැන් අපිට කියන්න බෑ ඕක නෙමෙයි හරිම කාරණාව දර්ශනයේ තමයි හරිම කාරණාව දැක්ම තමයි කියලා කියන්න බෑ. එතකොට කෙනෙක් ගන්නෝ එහෙනම් සිල් රකින්න ඕනෙත් නෑ. භාවනා කරන්න ඕනෙත් නෑ. හොඳ වැඩ කරන්න ඕනෙත් නෑ කියලා ඊළඟට ඒක ගන්නවා. එදැන් අර කිව්වකම වෙන්නේ ඒකනේ. හැබැයි අපට අමතක වෙනවා අර විමුක්තිකාමී සමාජයේ තිබ්බ ගතිය. ඒ ටික තිබ්බා. ඒ සමාජයේ ගතිය තිබුණා. ඒ අයිටනේ කියන්නේ. අපේ තියෙන්නේ ඒකින් අපි නිවන් දකින්න හදනවා. අන්න එකයි තියෙන වැඩේ. හැබැයි ඒකින් නෙමෙයි නිවන් දකින්නේ. එවැනි ගතියකින් යුක්ත මිනිස්සුන්ට බුදුරණාහි වෙනම ඇත්තක් පෙන්වනවා. අන්නේ ඇත්ත දැකපු තැනදී තමයි බුදුරණාහි පෙන්නන අර සීල සමාධි ප්‍රඥා හරිම වැඩපිළිවෙල සම්පූර්ණයෙන් ප්‍රායෝගික වෙන්නේ අන්නේයි. නමුත් අපි ඒක නිසලම් ගන්න යන්නේ. ඉතින් අපි හැබැයි මෙහෙම සාධාරණයි ඕන කෙනෙක් තේරුම් ගන්න කරනවන හරි. දැන් අපිට අපේට ධර්මයට යන්නේ මම අර ඉස්සෙල්ලා කිව්ව අර භික්ෂුන් වහන්සේලාට දුන්න වැඩපිළිවෙල. අන්න ඒ වගේ ඔන්න අපි වැඩපිළිවෙලක් කරනවා. හරි අපි සිල් රකින්නවා. දානේ දෙනවා බණ භාවනා කරනවා හැම දෙයක්ම කරනවා. හැබැයි අපිට වැටහිමක් තියෙනවා මේ වගරා කියලා නිවන් දකින්නේ නැහැ කියලා. අන්නේ වැටහිම තියෙන්න ඕනේ. හැබැයි අපිට වෙන්නේ නිවන් දැකීම සඳහා අවශ්‍ය මේ අර අපේ ශක්තිය ජීවිතයේ වැදගත්කමක් අපේ ජීවිතේ ගොඩනගිනවා කියන එක. අන්න ඒක ඇති තැනදී තමයි අපිට අර ධර්මයේ කරා යමු වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. එතන තමයි අර ප්‍රතිපදාව යන්නේ. එහෙනම් අපට අර මූලිකව අර දර්ශනීයට අවශ්‍ය මේ දැක්මට අවශ්‍ය ඉතන ඕන දේ තුළ මූලිකම දේ තමයි. දැන් අපට තියෙන්නේ මම කොහොමද ඉන්නේ? අපිට එතකොට මම කොහොමද ඉන්නේ කියනොත් අපිට මම කියන එකට වටිනාකමක් දීලා. ඊළඟට ඇහැට පෙනීම කියන එකට අපි වටිනාකමක් දීලා. ඒතර අපි ඒක හරි කියලා අරගෙන අපි මේ සංසිද්ධියක ගලපන්නේ නැහැ. නේ? ඇහැට පෙනෙන සිද්ධියක් හරි මමත් හරි. අපට ලිමිවත්‍ය හරිම කියන උඩරිම සත්‍යවාදී ප්‍රශ්න කෙරිල්ල මම කියන්නේ මොකද්ද කොහොමද වෙන්නේ? මොකද්ද? මොකද්ද කියන කාරණා කියන්නේ කොහොමද වෙන්නේ කියන උනා මොකද්ද? ඊළඟට පෙරෙනවා කියන එක මොකද්ද? ඒ කියන්නේ සිද්ධිය මොකක්ද කියන ප්‍රශ්න කෙරෙන්නේ. එතකොට අපට උත්තරයක් නෙමෙයි තියෙන්නේ.
හෙවීමක්.
ප්‍රශ්නයක් තියෙන්නේ. හෙවීමක් තියෙන්නේ. අපට හැම වෙලෙම තියෙන්නේ උත්තරයක් ගන්න ඕනකමක් තියෙන්නේ. හෙවීමක් ප්‍රශ්නයක් තියෙනකොට අපට අවශ්‍යතාවයක් නැහැ. දැන් යම් දෙයක් තියෙනවා නම් ඒ දැන් අපිට යමක් වැරදි නම් අපිට හරි දේ ඕනේ. අපිට වැරදි කියනවත් හරි කියනවත් මේ දෙකම නැති විදිහ හිතන රටාවක් තියෙනට. අපි එක කොටසක් වැරදි කියනවා එක කොටසක් හරි කියනවා. ওই දෙකම නැති හිතීමේ රටාවක් තියෙනවා. ඔක ලස්සනට පෙනෙනවා චංකි සූත්‍රේ. චංකි සූත්‍රයේ ඒකේ අපිට මුලින්ම ගන්න බල සත්‍යවාදී කෙනාගේ ලක්ෂණ. එයාගේ ලක්ෂණේ තමයි මේ ලෝකයේ අධ්‍යක්ෂින් ලෝකයේ හැම එකක්ම සද්ධා රුචි අනුසව ආකාර පරිදක්ක දිටිනිඥානකන්තයෝසේ ඇත්තයි කියලා ගන්නෑ. ඒකම ඇත්තයි කියලා ගන්නෑ. හැබැයි ඇත්තයි කියලා ගන්නෑ කියන එකේ අනිත් පැත්ත එක බොරු කියන එක නෙමෙයි. දැන් අපි මේ ඇත්තයි කියලා ගන්නෑ කියලා කියනකොට අපි යන්නේ ඔය අනිත් පැත්ත බොරුයි
කියලා.
බොරු කරන්නත් යනවා. ඔන්න ඔකටම ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට අපි මොන හරි මෙතන යමක් තියනවා කියන එක වැරදි කිව්වහම අනිත් පැත්තෙන් එනවා නෑ කියලා. එකන්නේ මේ ලෝකේ හැම වෙලේම මෙන්න මේ දෙකට කර කැවෙන්නයි දක්ෂ. තියනවා කියන එක වැරදි කියනවා මිසක් නෑ කියලා කිව්වේ නේ. අන්න සත්‍යවාදී කෙනාගේ ලක්ෂණය මේක ඇත්තයි කියලා ගන්නෙ නෑ. හැබැයි බොරුයි කියනවා නෙමෙයි. මේකම ඇත්තයි කියලා ගන්නෙ නෑ. එයා දැනගන්නවා ලෝකේ ජීවත් වෙද්දී ශ්‍රද්ධාවෙන්, රුචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිසක්යෙන් දිටි නිඥාන කරන්නේ පිළිඅරගෙන ඉන්න වෙනවා. ජීවත් වෙනකොට ඒක දැන් මේක ඇත්තයි කියලා ගන්නෙ මේක බොරුයි නම් අපි කාටවත් ජීවත් වෙන්න බැරි නේ. එහෙනම් එතනින්ම අපි අපට බොරුවක් කරගන්නේ. ඒ කියන්නේ දැන් මේකම බොරුවක් නම් අපි ඇයි ඒකත් එකින්නේ? එතනින් අපිම අපිට බොරුවක් කරගන්නේ. එහෙනම් මේක බොරුවයි කියන්න බෑ. හැබැයි ඇත්තයි කියන්නත් බෑ. එහෙනම් බොරුවයි කියන්නත් බෑ නං ඇත්තයි කියන්නත් බෑ නං එයාගේ ඉන්න ප්‍රශ්න කෙරෙලක් නෙන්නේ. ඔන්න ඔය ගතියේ තියෙද්දි එයාට මොනවරවත් නිර්වචනයක් ඕනේ නෑ. මොකකට හරි නිර්වචනයක් ඕනේ නැත්තේ හරි හරි වැරදි හරි කියලා දෙපැත්තෙන් කෝකට හරි ලඟුනු. හරි හෝ වැරදි කියලා මොකක් හරි පැත්තකට ලඟුනොත් එයා නිර්වචනයක් කරනවා. ඒතකොට නිර්වචනයේ අවශ්‍යතාවයක් නැහැ. අනේ අවශ්‍යතාවෙ නැති තැනදී තමයි හරිම ප්‍රශ්න කිරෙන්නේ. හරිම සත්‍යවාදී බවෙන්නේ. එතකොට එයාට මොනවත් හිවිල්ලක් නැහැ. ඒ කියන්නේ මොනවත් ලබා ගැනීම අපේක්ෂාවක් නැහැ. මොනවත් අයින් කිරීමේ අපේක්ෂාවකුත් නැහැ. ලබා ගැනීම අපේක්ෂාවකුත් නැහැ. අයින් කිරීමේ අපේක්ෂාවකුත් නැහැ. එයාට තියෙන්නේම මොකක්ද කොහොමද මොකද්ද මේ කියන හිවිම විතරයි. ඒක හොයනකොට මම කොහොමද වෙන්නේ? දැන් එයාට මම කොහොමද වෙන්නේ නම් මම හරි වෙලා. ඇහැට පෙනුනාමයි මම වෙන්නේ කියනකොට ඇහැට පෙනීම හරි වෙලා. ওই දෙක හරි කියලා ගත්තට පස්සේ ওই දෙකත් එක්ක නිර්වචනයක් දෙන්න පුළුවන්. දැන් අපි මම උදාහරණයක් කියනකෝ මම ওই විතරම කියන ගණන් හදන ඒවා හරි මොනවා හරි දෙයක් ගත්තහම අපි මොනවා හරි සාධනීය කරන්න මොනවා හරි දෙයක් ගත්තහම අපි එතන සාධනීය කරන්න තව කාරණාවක් ගන්න ඒක ඇත්ත නිසා. ඒක ඇත්ත නැති දෙයක් මෙතන ගන්නේ නෑ නියමක් සාධනය කරලා ඔප්පු කරන්න. අපි වෙනවා මේක ඇත්තයි. අරක ඇත්ත නිසා ඒකට සාපේක්ෂව මේක මෙහෙමයි. පයිතගරස් ප්‍රමේයයට අනුව මේක හැකේ පයිතගරස් ප්‍රමේය ඇත්තනේ. එහෙමනම් අපි සාමාන්‍ය දෙයක් කරන්නේ. එතකොට අපි යම් දෙයක් නිර්වචනය කරන තව දෙයක් ගන්න. යම් දෙයක් නිර්වචනය කරන තව දෙයක් ගන්න ඒක ඇත්ත නිසානේ. එතකොට දැන් අපි යමක් හරි හෝ වැරදි කියලා නිර්වචනය කරන තව දෙයක් ගන්නවා කියන්නේ ගන්න දේ ඇත්ත වෙලා. දැන් අපිට ගන්න දේ ඇත්තයි කියලා ගන්න පතරම මොකද්ද? නේ ගන්න දේ ඇත්තයි කියලා ගන්න පදරමක් තියෙන්න ඕනේ. අන්න එතකොට එහෙම බලනකොට අපි මේ ගන්න හැම එකකම පදනම් විරහිතයි. පදනම් විරහිත භාවයක්ම අරගෙන තමයි අපි මේ ඔප්පු කරන්න යන්නේ. යම් කිසි කාරණාවක් කර නිර්වචනයක් දෙන්න යන්නේ. එතකොට ඔන්න ඔය ගතිය නැතුව තියෙද්දි අපේ හිත තුළ, ඒ කියන්නේ අපේ හිතීමේ රටාව සහ අපේ ගතිය තුළ එන්නේ නැහැ යම් නිෂ්ඨාවකට හෝ යම් ලබා ගැනීමකට හෝ යම් අයින් කිරීමකට යෑමේ අවශ්‍යතාවය ඇතුළෙන් ඉන්නේ නැහැ. ඔන්න ඔයගෙන එක තමයි ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ. යම් නිෂ්ඨාවකට යන්න, යමක් ලබා ගන්න යන්න, යමක් අයින් කරන්න යන්න තියෙන අවශ්‍යතාවය. ඔය අවශ්‍යතාවය නැති වෙච්ච තැනදී අන්න හරිම ප්‍රශ්න කිරිල්ල එනවා ජීවිතේ පිළිබඳව. ඒ ප්‍රශ්න කිරිල්ල ආවට පස්සේ මේක ප්‍රඥාවද? මේක සමාධියද? මේකද මෙහෙම වෙන්නේ කියලා අපට අවංක නිර්වචනයක් ඕනේ. බැ අපි තව කෙනෙකුට යම පැහැදිලි කරනකොට මොනවාර නිර්වචනයක් කරලා දෙන්න වෙනවා. يعني තව කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න ඕනේ. පණිවිඩ සම්නිවේදනය කරන්න. එහෙම නැතුව අපට ඇතුලෙන් අවංක නිර්වචනයක් ඕනේ. ඉතින් ඔන්න ඔය නිර්වචනයක් ඕනේ ක්‍රමම තමයි ජීවිතයේ තියෙන සත්‍යවාදී නිවැරදි සත්‍යවාදී නොවීමට තියෙන ප්‍රශ්නේ. ඒකට ප්‍රධාන හේතුවක් මම අර කිව්වා අපේ සංස්කෘතිය තුළින් අපට ඇහිච්ච දේවල්. ඒ ඇහිච්ච දේවල් එක්ක අපට කියන්නේ දැන් එක බෞද්ධ සංස්කෘතියක් අපට ආවට ඇත්තට මේක අපි සාමාන්‍ය මම උපනිරම කියන එකක් විමුක්තිකාමී සමාජයේ සංස්කෘතියක්. අපට ඒක බුදුදහම කියලා නෙන්නේ. ඒ කියන්නේ අන්න ඒක නිසා මොකද වෙන්නේ අපට බුදුදහම පිළිබඳව තියෙන විශේෂ දර්ශනය පිළිබඳව අපට හෙවිමි අවශ්‍යතාවය. ඒ අපිට තියෙනවානේ දැන් ඔන්න මේ අපි කරන වැඩ පිළිවෙල දැන් අතරම අරහත්ත්වය කියන එක බුදුරණවහන්සේ විතරක් කියපේ ගන්න නෙමෙයි. උත්තම පුරුෂත්වයේ පරම පුරුෂත්වයේ ගැන ප්‍රශ්න කරන්නේ ඕන තරම් වැඩි දෙන්න. ඒ කියන්නේ නිවීම විමුක්තිය කියන හැබැයි සෝතාපන්න සකදාගාමි අනාගාමි කියලා නිර්වචන ටිකක් තියෙනවා. ඒ කියන්නේ එහෙම පුජ්‍යල වේදයක් අන්‍යාජි විග්‍රහයක් තිබුණේ නෑ. නමුත් ඒවට මේ වචනේ අර්ථයක් නෙදීන්නේ. ඒ කියන්නේ සෝතාපන්න කියන්නේ සෝත කියන්නේ මාර්ගයේ දාපන් මාර්ගයේ පැමිණීම කියන කතාව. සකදාගාමි කියන්නේ නැවත එක සැරයක් එනවා කියන අනාගාමි කියන්නේ එන්නේ නැ ඕකනේ නිර්වචනේ. දැන් ඕකත් අපි කියන්නේ කොට පරිවිඩයක් හරි මොකක් හරි වැඩගත්මක් sannivedana කරන්න ඒක දාන එක හරි. වැරදි නෑ දාන එක. නමුත් අපිට තියෙන්නේ අපි ඕක තේරුම් අරගෙන නෙමෙයි කරන්නේ. අන්න එකයි වැඩි. ඉතින් ඒක නිසා අපට අර ගොඩාක් දේවල් තුල තියෙන්නේ උන්මගේ කාරණා. ඒ කාරණාව අයින් වුණා නම් අපට ඇත්තටම මේ අර කියන්නේ අපි මම මෙයාලට කියද්දි කියන්නේ දැන් සමහර කට්ටිය අහන එකක් තියෙනවා හරි විදිහටම ක්‍රමී කරන්න. එතනම තියෙන්නේ මට තියෙනවානේ ආය හරි විදිහට කරන්න ඕනේ අවශ්‍යතාවය. ඒක මට නෙදී. මට ඇත්තම හරි විදිහට නෙමෙයි කරේ යුත්තේ. මට වැඩෙම කළ හැකි විදිහට. ඒකයි වෙන කෙනෙක් මෙහෙවන්න ඕනේ නැති. ඒ කියන්නේ මම හරි විදිහට කරන්න ඕනේ කියලා ගැනීම තුලම තියෙනවා මට හරි දේ ගන්න ඕනේ ගතිය. හැබැයි මට කළ හැකි වැඩෙන විදිහක් තියෙනවද? අන්න කල්‍යාණ මිත්‍රේ දක්ෂ වෙනවා ඒ කළ හැකි වැඩෙන විදිහට මෙහෙවන්න. එතකොට යාට අපේක්ෂාවක් නැහැ මට හරි දෙයක් ගන්න ඕනේ කියලා. අර තමන් හිතන හටාව තමන්ගේ ගතියත් එක්ක ක්‍රමානුකූලව වැඩි වෙනවා. අනුගතයෙන්ම
කියන්නේ
අනුගතයෙන්ම කියන්නේ ඒක. ඇත්තම අර මේ අපේ දැන් අපේ අපි මේ අපේ නූතන සමාජය තුළ තියෙන බුද්ධ කාලයේ තිබිච්ච සමහර කාරණා අපේ අර වැරදි විදිහට තේරුම් ගත්ත කියන්නේ දැන් අපි ගත්තොත් ගුරුවරයා සහ ගෝලයා අතර සම්බන්ධය කියනකොට අපරු ටිකක් සමහරලාවට හිතෙන්නේ අපට දැන් නොදන්න දේවල් ටික ඉගෙනගෙන ඊළඟට සාර ධර්ම ගුණ ධර්ම පැවිද්දේ අවත පිළිවෙත් අපි ඔය ටික විතරනේ ගන්න. ඔතෙන්ද හා දෙයක් බුදුරණවහන්සේ කියලා දීලා තියෙනවා. ඒ ක්‍රමයේ තුල ඊළඟට මේ දැන් මම නිතරම කියන කාරණාවක් තමයි මේ ඒ සම්බන්ධය දියුණු වෙන්න බැරි ප්‍රධාන හේතුවක් තියෙනවා අපේ කාලේ පොත් අන්තර්ජාලයේ. ඇයි දැන් අපිට ගුරුවරයන් අහගන්න ඕනේ නේද? ඕනද
ටිකක්
අපලිය පොත් තියෙනවා අපිට ගුරුවරයන්ගෙන් මොකක් අහගන්න ඕනේ? අර සම්බන්ධය එන්නේ නැහැ. අවංකෝයි සම්බන්ධෙන්නේ නැහැ. මට තියෙන පොඩි සමාලෝචන ගුරුවරයෙක් එක්ක තර්ක කරනවා. අර පොතේ තියෙන එකත් එක්ක මේක වැරදි. අර පොතේ තියෙන එකත් එක්ක මේක වැරදි. දැන් අර බුදුරණාහි දුන්න මූලික දේ නැති වෙලා යනවා. අනික බලන්නකෝ දැන් ඒ කාලේ මම මේවා හැබැයි මෙහෙමයි. දැන් මම මේ කියන්නේ නිවැරදි මාර්ගයට යන්න. නමුත් අපි මේ වටිනා දේ එකතු කරගන්න ඕනේ. ඒක වෙනම එකක්. මම මේ කියන්නේ අර නිවැරදිව මාර්ගයට යන්න ඕනේ කියන කාරණා. දැන් බුද්ධ කාලේ බුදුරණවහන්සේ සදාල සියලු ධර්මයේ දන්නේ කවුද? ආනන්දයන් වෙන කවුරුද දන්නේ? සාරිපුත්‍රයන් වහන්සේ දන්නේ. අපු දන්නවා. නැද්ද? අපි දන්නවා. සාරිපුත්‍රයන් වහන්සේ දන්නේත් නැහැ, බුදුරණවහන්සේ දන්නේත් නැහැ, වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ. ආනන්දයන් විතරයි දන්නේ. නමුත් අපි ඔක්කොම දන්නේ. එතකොට බලන්න එහෙනම් මෙතන මොකක් අර මේ ක්‍රමයට යන්න අමුතු පටලැවිල්ලක් තියෙනවනේ. ඔන්නෝග තමයි ගොඩාක් තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ ආචාර්යවරයයි ගෝලයේ අතර තියෙන මේ සම්බන්ධයට ලොකු හානියක් වෙලා තියෙනවා. ඊළඟට ආචාර්යවරයා තමයි ගෝලයාගේ මේ වර්ධනියත් එක්ක අවශ්‍ය කාරණා ටික ටික කියලා දෙන්නේ. එතකොට එයාට දැන් තියෙනවද කියලා දෙන කාරණාව එක්ක අර පොතේ මෙහිම ආකෝක හරිද ලොකු සන්නාසි කියප එක. ආ අර ශික්ෂාපදේ මෙහිම ආකෝක හරිද ලොකු සන්නාසි. ඕක එකක් නෑ නේද? එහෙම කියන්නේ
පහසුයි.
හරිය පහසුයි. දැන් අර ගුරුවරයා කියන එකත් එක්ක තමයි යන්නේ. එතකොට අර මෙතනින්ම අර මමත්වයේ කියන එකට පහරක් වැදිලා. ඒ කියන්නේ දැන් අර මං කියන්නේ හරිම දේ ගන්න ඕන හැංගීම නේ. ගුරුවරයා කියන දේ කරනවා කියන්නේ. අර මේක තියෙන ඉතින් අපේ සමාජය අර ගුරුවරයා කියනකොට හරි ගුරුවරෙක් නෑ සමහර ප්‍රශ්නේ. ඔන්න ඔය තමයි තියෙන ප්‍රශ්නේ. ඔව්.
අවසරයි ඒක අත්තරම තියෙනවා.
ඔව්. ඒක තමයි තියෙන එකම ප්‍රශ්නේ. නමුත් මෙහෙම එකක් තියෙනවා අපි තුමු යමෙක් කරනකොට නුණක් තියෙනවා කියලා. ඔය ගතිය ටික ටික හරි උරු වෙනවනම් ගුරු යම් අපි තුල වෙනම ගතියක් හැදෙනවනේ. මේක ඉතින් හොඳ ප්‍රඥාවන්තයෙකු තමයි මේක හරියන්නේ. එතකොට යාට පුළුවන්කම තියෙනවා ඒ දැන් ගුරුවරයාගෙන් ඊදී වෙන්නේ නැත්තම් අතහැරලා යන්න. තව කියන්නේ ගුරුවරයෙක් එක්ක සම්බන්ධ වෙනකොට ඒකයි වියුත්. ඊදී වෙන්නේ නැත්තම් අතහැරලා යන්න. නැතුව අර ගුරුවරයා කියප එකයි කියන්නේ ගුරුවරයෙක් එක්ක ඉඳමින් ගුරුවරයා කියප එක අපි දැන් එකයි කම්පයර් කරන එක නෙමෙයි. ගුරුවරයාගෙන් වෙන්නේ නැත්නම් ඒ ගුරුවරයා තහල යනවා. වෙන ගුරුවරෙක් ළඟට යනවා. ආ ඒ ගුරුවරයාගෙන් නැත්නම් වෙන ගුරුවරෙක් ළඟට යනවා. ඒක තමයි වියුත්ති. ඒක මේ හරි. හැබැයි ඉතින් ප්‍රඥාවන්ත එයා එයාත් දක්ෂයෙක් වෙනකොට. නැත්නම් එයා දක්ෂයෙකුන් නැත්නම් ගුරුවරයා වැරදි කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර මේ යුගයේ ටිකක් මම හැමදේම කියන්නේ එහෙමයි මේ යුගය අසාධාරණයි. මේ ධර්මයේ අසාධාරණ යෝගයක් මේක. එහෙනම් මේ ධර්මයේ සාධාරණ යෝගයක් නෙමෙයි.
ඒක තමයි ප්‍රශ්නේ ඉන්නේ
දැන්. ඔව් ඒකයි ප්‍රශ්නේ.
මට ගුරුවරයාට වනත වෙන්න කියලා.
හ්ම්.
ප්‍රශ්නේ තියෙන්නේ. ගුරුවරයා හරිද කියන
ප්‍රශ්නේ තියෙනවා.
ගැටලුව සාධාරණයි.
හ්ම්.
ඉතින් සිසිය හැම වෙලෙම හුඟක් වෙලාවට අවභාවිතා වෙන්න බලනවා.
ඔව්.
ගුරුවරු හිමමත් වෙනවනේ. ඒකත් ලොකු අවුලක් යන තැන තියෙනවා කියනවා.
මේක ඉතින් ඇත්තටම එක පැත්තකින් වාසනාව පින හැකියාව මේ හැම පැත්තම් ඉතින් බලපාන. ඉතින් මේ යුගය හැම එකම මම නිතරම තව කියන කාරණාවක් තමයි අපි දැන් අපි තීරගතාවක් වුණත් බැලුවාම සමහර දේවල් අර අපි රහතන් වහන්සේලා අතීතයේ විඳපු විඳි සතුට ඒවානේ අපි බලන්නේ. මේ යුගයට සාධාරණ නැහැ. මේ පරිසරය. ඒ පරිසරයයි මේ පරිසරයයි. ඒ සමාජීගතයයි මේ සමාජීගතයයි. මෙන්න මේවා අතර තියෙන පරස්පර ගැප් එක ලොකු ගැප් එකක් තියෙනවා. එහෙනම් විමුක්ති කාමීත්වයට ලොකු ගැප් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ කාලේ යම් කෙනෙක් මේ දහම මොනවා හරි විදියකට මේ ගැඹුරින් මෙහිම පොඩි හරි දෙයක් කරන්න උත්සාහය දරනවා නම් ඒක අසාමාන්‍ය හැකියාවක්. අසාමාන්‍ය වාසනාවක්. මොකද මේ කාලේ මේ තනි කරම තියෙන්නේ බං උදාහරණයක් කියන්නම්කෝ. දැන් යන්නේ ආමතුරු කෙනෙක් කර බණ කියන්නේ. ඉතින් සමාජයේ ගොඩක් සාධාරණයි. නමුත් මේ විමුක්තියක් හොයන පැත්තේ කියන දේ සාධාරණ නෙවෙයි.
ඒකයි.
ඉතින් ඒ කියන්නේ මේ සමාජයට අවශ්‍ය ඒක. මේ සමාජයට අවශ්‍ය විමුක්තිය නෙමෙයි සත්‍ය නෙමෙයි. මේ සමාජයට අවශ්‍ය ඒක. ඉතින් ඒ අවශ්‍ය දේ තමයි සමාජයට දෙන්නට ඕනේ. ඒක ඉතින් ඒ කරුණෙන් සාධාරණයි. අර ටික යම් මට්ටමකට හරි දැන් ඔයාලා වගේ පොඩ්ඩක් හරි හොයන්න ඕනකමක් තියෙන. අන්න එහෙම පොඩි හරි ගතියක් තියෙන කෙනෙකුට තමයි මේක කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. නැත්තම් මේක මේ අපි හිතන්නේ මේ අපරාධ මම මේ වගේ කාරණාවක් වුණා කියන්නේ ඔහොම සමීප වෙලා කතා කරනකොටනේ. නැත්තම් මෙහෙම කාරණාවක් එහෙම කියන්න බෑ. මොකද මේ බෞද්ධ සංස්කෘතිය සහ මෙව නැත්තම් අපට මේ මෙහෙම ජීවත් වෙන්න බෑනේ. එතකොට ඒ කාරණා අපට අවශ්‍යතාවය තියෙනවා. නැත්ති නැහැ. හැබැයි ඇතුළට යන්න අපි පොඩ්ඩක් ඒකට එහා ගිහිල්ලා පොඩ්ඩක් බලන්න වෙනවා මේකේ මොකද්ද මේ පෙනෙන කරුණු කියලා. අන්න ඒක බලමින් තමයි අපි ඇතුළට ගිහිල්ලා බලන්නට ඕනේ. එතකොට එවැනි පිරිසක් එක්ක අන්න කතා කරන්න පුළුවන් මේ විදිහට පොඩ්ඩක් හිතන්න කියලා. නැත්තම් මේක අපි මේ හිතනවා විදිහට සාධාරණ එකක් නෙමෙයි. ඒ කියන්නේ අපි අපි මේ යුගයට ඇවිදිලා අපි මේ කරන කාරණාව මේ යුගයට අවශ්‍ය දෙයක් නෙමෙයි. මේ සමාජයට අවශ්‍ය දෙයක් නෙමෙයි. මේ සමාජයට මේ යුගයට අවශ්‍ය වෙන දෙයක්. දැන් බුද්ධෝත්පාද කාලේ ප්‍රඥාවන්තයෝ ඉන්නවනේ. එතකොට යාලට ධර්මබෝධ කරන්න හැකියාව ලැබෙන්නේ. දැන් අපේ තියෙන චාන්ස් එක අපි අබුද්ධෝත්පාද කාලෙක නෙමෙයි. අය අබුද්ධෝත්පාද කාලේ ප්‍රඥාවන්තයෝ උපදින්නෙත් අර ඊටම යම් කිසි අල්ප පිරිසන්නේ. අන්න ඒ වගේ බුද්ධෝත්පාද කාලේ ශුන්‍ය වෙලා يعني මේ කාලේ අවසන් වෙලා අපට යාම් මට්ටමකට ඇහෙන කාලේ ඉන්නකොට අපට මේ අපි කිසි විදියකින් මනින්න හොඳ නැහැ මේ බාහිර මේ බෞද්ධ සමාජී ගතියත් එක්ක. අපි මේ ගතියත් එක්ක අපි මනින්ද ගියාම තමයි අපි ඒවත් එක්ක කම්පයර් කරන්න ගියාම තමයි මේ ප්‍රශ්නේ තියෙන. අනික අපි නිකමට හිතලා බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසීම කියන එක දුර්ලභ කාරණාවක් කියනවා. මම අර කලින් අර මේ කාරණාව කිව්වා වගේ කියන්නේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ හිතරන ධර්ම දැන් ඒ වගේ දැන් දුර්ලභ කාරණාවක් කොහෙද බුද්ධ වචනය ඇහෙන එක අපට ටීවී චැනල් එකක් දැම්මොත් චැනල් මාරු කරන හැරෙට බුදු බණ. රේඩියෝ චැනල් එකක් ගත්තොත් මාරු කරන හැරෙට බුදු බණ. ඊළඟට මේ අන්තර්ජාලයට ගියාම ඉතින් මේක දුර්ලභයි කියන්නේ බෑ අපට අපේ සමාජයට හරි සුලභ වෙලා. ඒතර බුද්ධ වචනේ හරදිලාද මොකද්ද ප්‍රශ්නේ කියන එකක් එනවා නේද? එතකොට එහෙනම් මේක ඇත්තටම මේ අපි අර බුදුබණ කියවට මේවා උකුණු සාහර ධර්ම. එහෙනම් යහපත් මිනිස්සෙක් කරන්න සමාජය ඇති වෙන දේවල්. ඒවා බුදුබණ නෙමෙයි. එහෙනම් බුදුරජුන්ට ආවේනික ධර්මෙ නෙමෙයි. ඒවා මේ ලෝකේ වටිනා දේවල්. ඉතින් අපි අන්න එහෙම ආපු තැනදි තමයි අපි පොඩ්ඩක් ඇතුළට හොයන්න යන්නේ. මොකද්ද බුදුරණවහන්සේ නම් පෙන්නපු සත්‍ය කියලා. අන්න ඒක ලෝකේ දුර්ලභයි. ඒක ලේසියෙන් මේ ශ්‍රවණයකට අහුම් කරත් ඒක ශ්‍රවණයකට යන්නේ නැහැ කියලා කියන්නේම අපි මේ පොතේ තියෙන ටික ඉගෙන ගන්නවා කියන එකම නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි හිතමු කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා කියලා සත්‍යයක් හොයන්නේ. එතකොට කෙනෙකුට සත්‍යයක් හොයන අවංක අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට යායේ ගතිය නිවැරදිව කියන කෙනෙකුට තේරෙන්න ඕන කෙනෙක් කියන්නේ දක්ෂ වෙනවා. ඔන්න ඔය විදිහට ඇහෙන කයි දුර්ලභ. ඒ කියන්නේ හරියටම මේක කියන්නේ බුදුබණ කියන එකේ අර්ථය මොකක්ද? සක්කාය නිරෝධයේ ඈතර වීම නිවීමනේ. ඒතර ඔය කාරණාව යථාර්ථවාදී වීමක් නේ. බුදුබණ බුදුරණවහන්සේගේ ධර්මයේ අර්ථය දී යුත්තේ.
වෙන මොකක්වත් නෝ කියන්න වෙන්නේ.
සංනිවේදනයක් වුණා කියන්න වෙන්නේ නැහැ එතනදී. අන්න ඒ සංසිද්ධිය වීම ලෝකේ දුර්ලභයි.
ඒ බණ කියලා එන්නේ සායනස් දැන අපි ඉන්න මට්ටමේ වැරද්දක් වෙන්නනේ එක නේද වෙන්නේ. ඒ කියන්නේ වෙන බණ කියලා එකක් වෙන්නන්න බැහැනේ.
ඒ කියන්නේ බුදුරණවහන්සේ ධර්මයේ කියද්ද නැත්නම් සමාජීය කතාව කියද්ද
නෑ බුදුහාමුදුරුවෝ.
ඔව් අනිවාර්යයෙන්.
දැන් අපි හොයද්දි
ඔව්
අපි කතා කරා අන්න දැන් මූලික යෙදීම කියන මට්ටම මොකක් හරි සෙන්ස් වෙන මට්ටම වගේ කස්තු දැනෙන හරි එහෙන පේන මූලික මට්ටම ගත්තත් දැන් මෙතුමා කිව්වා එතනින් තමයි මම පැනලා කොට දැන් මම කිව්වා මම ඔතන අඩුවක් තියෙනවා ඒක අඩුව හරියට කියන්න බැරි වුණා නේද දැන් කියනකොට මට හිතුණා අර දැන් අපි එතන ಜಾති දෙකක් බාර අරන්නේ යෙදීමක් දාරා නම් මම කියන එකක් දාරා නම් අර යෙදීමෙන් මම පැනලා ගුණා දෙකෙන්ම යෙදයක් දාගෙන කියනවා ඒ වගේ දැන් ඒ වගේ සිද්ධියක් කිව්වහම අපි කියන එකේ ඔන්නතර මේ මෙහෙම අඩුවක් තියනවා කියලා පෙන්වන්න
කොහොමත් සම්පූර්ණයෙන්ම ගත්තොත් බුදුරණවහන්සේගේ ධර්මයේ නිවැරදිව ඇහෙනවා අපි බවක අපට යෙදෙන දෙයක් තියෙනවද ඒක වැරද්දම පෙන්වන්න ඕනේ.
මම හඳුනේ එතනදී දැන් මට උන දේ බැලුවොත් එහෙම අපි අවංකව බැලුවොත් උනේ මොකද්ද කියලා දැන් එහෙම ප්‍රශ්නයක් මුලින්මකේ ආවම ඉතාලු වංශ කියපු කාරණාව තමයි අර අභ්‍යන්තරයෙන් එන එකක් මේකේ හොඳටත් හරි නරකටත් හරි අර්ථයක් හදාගන්න. ඒ හදා ගැනීමට ගත්ත උත්සාහයේ ප්‍රතිඵලය තමයි මේ
තෙවුනේ.
එතනින් නිමිලා නෑ. එහෙම උත්සු ස්වභාවයක් තියෙනවා. කවුරු එතන ප්‍රශ්නයක් ඇහුවාම ස්වභාව කිමරට හරි හරි. එතකොට ඒ උත්සු ස්වභාවය ප්‍රමුඛ වෙලා දැන් මට ඒකට දෙන්නුන උත්තරය. ඒ උත්තරේ එතකොට මම හිතනවා වඩාත්ම බුදුහාමුදුරන්ගේ දේශනාව කියනවා මේ හතරම පැහැදිලි කරන්න. එතකොට මේ දේශනාවේ කොටසක් කරන් මේක පැහැදිලි කරන යාම උත්සාහය පිළිවෙල තමයි අරක පේන්නේ. ඒතර අර අර දුහෝ නරකෝ තියෙනවා කියන මට්ටමකින් මේක දරාගෙන ඉන්න එක තමයි මේක හේතුව. අපි එහෙම දැන් මම නෑ කිව්වත් මම ඉන්නවා කිව්වත් ওই දෙපැත්තම වටිනකම් යම් හිත ඇතුලේ තියාගෙන ඉන්නවා. හ්ම්. නෑ කියන පැත්තනත් යම් වටිනකමක්
තියාගෙන.
තියෙනවා. තියෙනවා. ඒකෙන්ද අර ප්‍රශ්නයක් ආපහු මේකට ඒ විදිහට උත්තරයක් ගැළපෙලා එන ගතිය වලකින්නේ. ඒ වගේ තමයි තේරුණා.
අනික තමයි මේ ලෝකේ අපි ජීවත් වෙනකොට අපි හොඳ දේ ගන්න ඕනේ. දැන් අපි දැන් අපි අතන සමාජයේදී අපි කියලා දෙන්නේ යම් කාරණාවක් ගන්නකොට හොඳ දේ ගන්නවා. ඊළඟට මට ඔක්ගලගේ මහත්තයා කියව කතාවත් එක්ක සමහර කරුණු තියෙනවා. දැන් අපි තමකෝ මේ ඔබතුමා යමක් කිව්වා කියන්නේ. මට ඒක ඒකාන්තයෙන්ම මෙතුමාට ඔකේ මේකක් තියෙනවා කියලා කියන්න බෑ. මොකද ඉස්සෙල්ලා මම මෙයා මෙතුමා මං කියන වචනයක නම්ම ගන්නවා. පැති කරුණු ගණනාවක් කියලා මං කියන වචනයක නම්ම ගන්නවා. නම්ම ගත්ත තැනදී තමයි මට කියලා දෙන්න පුළුවන්කමක් තියෙන්නේ ඒ කාරණාවෙන් අයින් වෙන විදිහ වැඩපිළිවෙල. ඒකේ තියෙන වැරද්ද. දැන් ඕනම කෙනෙක්ගේ ගතියින තියෙන අපට යමක් හරිම විදිහට හම්බුණා නම් දැන් ඔබල මට කිව වගේ ඔක ඔයිට අඩුවක් තියෙනවා කිව ගම අපේ ඇතුලෙන් එනවා පුංචි අකමැත්ත. ඒක තමයි සාමාන්‍ය ගතිය. ඒ කියන්නේ අපේ සාමාන්‍ය ගතියේ කාරණා. එතකොට දැන් කොග්ගලගේ මහත්තයා මොනවා කියන්න ගත්තත් මෙතුමාගේ අර ගතියෙන් තමයි කොග්ගලගේ මහත්තයා කියන දෙයට යමු වෙන්නේ.
අරක හරි කියන්න බලන ගමන්
ඒක ඒ ගතියින් ඉන්නේ. එතකොට අර ඔව්. එතකොට කොච්චර කීවත් ඒක හරියන්නේ නැහැ. දැන් මා දැන්
ඒක වචනෙන් එන්නේ නැත්නම් හිත ඇතුලේ
හරි තියෙනවා. හිත ඇතුලේ හරි තියෙනවා. ඔව් වචනෙන් නගන්න ඕනේ හිත ඇතුලේ තියෙනවා. දැන් මම දැන් ඔබතුමාලා දෙන්න විතර නේද? මගේ ගෝලයන්ට මම ඉස්සනමයි කරන්නේ. දැන් ඒ කියන්නේ ඕනම කෙනෙකුගේ ගතියක්. ඒ කියන්නේ සාමාන්‍ය ගතියක් තමයි අපිට හරි කියලා යමක් හම්බවලා තියෙද්දි එක පාරකට මොකක් හරි කිව්ව ගමන්ම අපට ඒක ඒක දැනෙනවා වැඩි. ඒ කියන්නේ අපිට අර නුරුස්සන ගතියක් ඉතේ අකමැත්තක් පොඩියට එනවා. හැබැයි අපි අර හරියටම යාට මොනවාරි පැති ටිකක් එක්ක අර මම කියන්නේ නැන කාරණාව තුළ විශ්වාසය ගොඩනගා ගත්තට පස්සේ ඒ කාරණාව පාදක කරගෙන මම ඒකනේ දැන් මෙතුමා කියපු කතාවට මම ගොඩාක් පැති අරගෙන මම මේ කරුණු ගොඩාක් විග්‍රහ කරගත්තා. එතකොට අර ඒ මම ගන්න පැතිවල සාධාරණත්වයත් එක්ක මම කියන කාරණාවට විශ්වාසනීයත්වයක් ගොඩ නැගිනවා. අන්න එතකොට තමයි කියලා දෙන්න පුළුවන්. එතකොට අර ඒ කියලා දීමෙන් අරක අර විශ්වාසනීයත්වයත් එක්ක නිකම් මේක අයින් වෙලා යනවා.
එතකොට අර මොකක් හරි පැති වලින් සමහර එක දැන් අපිට තියෙන සූත්‍ර වලින් අරන් හරි මෙන්න මෙතෙන්ට ඕක ගැලපෙන්නේ නැහැ නේ කියලා. එයාට
බලන්න වගේ දුන්නා පොඩ්ඩක් එනවනේ. ඔව්. ඒක හිතන්නේ එනවා නැත්නේ. නමුත් එතන හිතන දාවට අර දැන් අපතන කුද්දලගේ මහත්තයා ගුරුවරයෙක් කියලා. අර ඒ ගතිය මෙයාගෙන් කෙලින්ම කුද්දලගේ මහතරෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ. කාලයක් ගිහිල්ලා හිතලා තේරුම් අරගෙන මේ වෙන්න
පුළුවන්.
ඔව් දැනුණාම වෙන්න පුළුවන්. හැබැයි අර දැන් මේ අවස්ථාවේදී ඒ කාරණා වෙන්නේ නැහැ. ඒක ගොඩාක් වෙලාවට සාධාරණ වෙනවා. යා ප්‍රශ්න කරන විදිහ අනුව යම් කිසි කෙනෙක් තරකෙන් ප්‍රශ්න කරනවා නම් එයාට කෙලින්ම කියලා දාන්න පුළුවන් මේ එයාගේ මොකද එයාට ඇත්තටම වැඩක් නැහැ කරුණු කියලා දුන්නාට. එතකොට එයාට කෙලින්ම කියලා දාන්න පුළුවන් මොකද වැඩකුත් නැහැ අපිට ඒ කියන්නේ පැහැදීමක් ඇති වෙලා එයාට කරුණට කියලා දෙන්නත් බෑ. කොහොමද එයාගේ මතේ ඛණ්ඩනය කරන්න කරනවා කියන එක ඒක සාධාරණ. එහෙම නැත්නම් අවංකව යම් කිසි කෙනෙක් අර යමු වෙලා අහනකොට අර එකපාරට එහෙම කියන්න බෑ මොකද ඒ යමු වීම එයාට උපකාරයක් වෙන්න පුළුවන් ඒ ප්‍රශ්නේම එතනින් ඉහළව දියුණුවක් කරගන්න. එතකොට අර යාව නිෂේධනය කරනවට වඩා අර තමන් කෙරෙහි යාකත් විශ්වාසය ඇති කරවල යම් කරුණ ටිකක් කියනකොට ඒක ලොකු දියුණුවක් කරගන්න.
පහත් කර කපලා දාන්න
නැතුව
එතනින් තව පොඩ්ඩක්
හටගන්න. ඔව්. ඒක ඇත්තනම ඉතින් අපි මේ පුජ්‍යලයන්ගේ ස්වභාවය අනුව තමයි බලන්න ඕනේ. නැතු අපි හැම විදියකට එහෙම කරලා හරියන්නේ
නැහැ.
සමහර උන්ට ඒ විදියම ඕනේ. නැත්තම් අපිට ඊළඟට වෙහෙසක් විතර නෙවෙයි.
ඔව්.
ඒ කියන්නේ මේකට තියෙන්නේ එක රූලක් නෙමෙයි තියෙන්නේ. දැන් අපි මේ හිතන්නේ අපිට එකයි අර පුජ්‍යලිය තේරුම් අරගෙන ඇසුරු කිරීමෙන් ඒ පුජ්‍යලට අදාළ විදිය කරුණු කියලා දීමේ ඒක නෙති බින්නේ. දැන් අපි ගත්ත දැන් අපි යම් කිසි කෙනෙක් දානයක් දුන්නා අපි බණ කියනවානේ. දැන් ඊළඟ දේශන පුනප්පුන සූත්‍රයේ තියෙනවා බුදුරණන් හන්සේ ඔන්න බ්‍රාහ්මණ ළඟට යනවා. සද්ධාවෙන් දන් දෙනවා. දෙවෙනි සැරේත් යනවා. සද්ධාවෙන් දන් දෙනවා. මොකක් කියන්නේ බුදුරණවහන්සේ ආයෙනවා. තුන්වෙනි සැරේත් යනවා. බයිනවා බුදුරණවහන්සේ. එවිලි බණ කියනවා. එහෙනම් එතනදී බණ කියේ බුදුරණවහන්සේ බැන්නට පස්සේ. එයා ඔබට ධර්ම උපදෙස් කරනවා. දැන් එතකොට දැන් අපි අපිට දැන් බණ කියනෝ නැති කෙනෙක් බයිනකොටද මොනවද දන් දෙනකොටද? දැන් අපිට අපිට දැන් අර ඒකාන්ත ගත්ත නිසා අපිට ප්‍රශ්නේ තියෙන්නේ නේ. අපිට මේ පුජ්‍යලයාගේ ස්වභාවය එක තමයි එයාගේ අර අදාළ විදියට කාරණා සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ හදන්නම බෑ. ඉතින් එයාට මොන හරි වෙන වෙනම ප්‍රතිදීදී තමයි ඉන්නට ඕන නැති. මොකද අර පොඩ්ඩක් හරි කැමැත්තක් තියෙනවා නම් එයාට එතනින් එහා ලොකු දෙයක් කියලා දෙන්න බෑ. නම් පොඩි හරි ප්‍රති ටිකක් දිදී ඉන්නට ඕන නැති. දැන් නිකමට ඉතලා බලන්නකෝ මම තව කාරණාවක් කියන්නම්. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන අපි මේවට වෙන වෙන දේවල් දානවා අපි මේ ස්වභාවය තේරුම් ගන්න බැරි කමට. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ පළවෙනි වස් කාලේ හොතපන් වෙච්ච කෙනෙක්. බහූසුතයි. කෙලස් තිබ්බනේ කියන අවුරුදු 25ටම. ඒ කියන්නේ ප්‍රාගේ දේශේ මොකක්වත් නැහැ. බුදුරණවහන්සේගේ අග්‍ර උපස්ථායක. උප්පරිම පුණ්‍ය ශක්තිය. උප්පරිම ධාරණ ශක්තිය. සතිමත් පතින් අග්‍රම. රහතුන්නේ. රහතුන්නේ. දහමත් ඔක්කොම දන්නවා. බුදුරණවහන්සේත් ළඟ. සෝතාපන්නත් වෙලා. අනිවා දැන් අපි නෝ බුදුරණස් උපස්ථාන කරපු නිසා බැරි වුණා කියලා. ඉතින් කැලේ ගියාට පස්සේ බුදුරණවහන්සේ සමහර මාස ගණන් මාස දෙක තුන කැලේ. එතකොට රහත් වෙන තිබ්බනේ ඕන්න මේ බණ භාවනා කරලා. රහත්ුනේ. ඊළඟට අනාථපිණ්ඩික. අනාථපිණ්ඩික බණක් අහලම නැහැ නේ අපෝ. පළවෙනි සැරේම බණ ඇහුවා. ඊළඟට සම්නික්‍රම දන් දෙදී උපස්ථාන කර කර කරන විට අවසානයේ මරණ මොහොතේදී කිව්ව මම ඔයගේ බණක් අහලා නැහැ. ඇයි කිව නැත්තේ කියලා තහන්නේ අනාථපිණ්ඩිකව සූත්‍රේ. ඉතින් අච්චර අවුරුදු 25ක් බුදුරණවහන්සේ සාරිපුත්තයන් වහන්සේ මහා සංඝයේ අසුරු කරගෙන ඉඳලා මෙරුවරියක් කරගන්නේ කොත පණලා නිකන් අර දන් දෙදි හිටියා විතරයි. අපි මේක අපිට තියෙනවාද මේ ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීම නොහැකියාව. කියන්නේ කෙනෙකුට තියෙනවා වැඩෙන්න ඕන විදි සහ යාගේ ගති ලක්ෂණ අනුව. දැන් බලන්නකො නිකමට පරිසරය. කියන්නේ දැන් අනාථපිණ්ඩික ගත්තත් ආනන්ද ස්වාමීන් වහන්සේ ගත්තත් අපි දකින දේ අනුව ගත්තොත් ධර්ම කියන්නේ සෝතපන්නත් දෙන්නම රහත් වෙන්න පුළුවන් උපරිම පරිසරයක් තියෙනවා.
හොඳටම තියෙනවා.
හොඳටම අවස්ථාවක්
තියෙනවා. මොනවාක බුදුරජාණන් වහන්සේ හම්බෙන්නේ.
හම්බෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හොඳටම තියෙන අවස්ථාවක් තියෙන දෙන්නේ. වෙන කාරණා තිය අවස්ථාව. නමුත් ඒ දෙන්නා උනේම නැහැ. අපි ඒකට දානවා වෙන වෙන බලාපොරොත්තු තියනවා කියලා අපි මේතන මේ ස්වභාවය තේරුම් ගන්නනේ. ඒ කියන්නේ ඒ එකාංගයක් නෙමෙයි. හැම අංගයක් මෙයාලගේ වැදලා තියෙනට ඕන. හැම කාරණාවම තියෙනට ඕන. අපි මේව හැවිලිම අර මමත්වයේ පාදක කරගෙනම අපි මේ දාගන්න යන්නේ. ඔන්නෝකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා සමහර දේවල් එකේ මගේ පරිසරය කියන්නේ ගොඩක් බලපානවා. මංගල සූත්‍රය තියෙනවා. පතිත උපදේශ වාසය කියලා. පරිසරය එක කාරණාවක්. එක කාරණාවක් පරිසරය ප්‍රඥාව තව පැත්තා. ඊළඟට ඊට අදාළ දේවල් ගොඩ නැගෙන එක තව පැත්තා. ඇත්තම ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේ උපස්ථාන කරමින් ඉද්දී අවබෝධ කරගන්න බෑ කියන එකට සාධාරණත්වයක් තියෙනවා. මොකද එතනදී කියන්නේ මම ඉදිරිපත් කරේ උපස්ථාන කරගෙන ඉද්දී කියන එක නෙමෙයි. බුදුරණවහන්සේ කැලේ ගිහිල්ලා පාර්ලේකවනේ ඒ වගේ අවස්ථා තියෙනවානේ. අර අවස්ථාවේදී බුදුරණවහන්සේ ගැනමනේ තියෙන අවධානය. එතකොට මේ සාධාරණයි. නමුත් කැලේට ගියාට පස්සේ මාස ගණන් ඉන්නවනේ. එතකොට සාධාරණත්වයක් නැහැ. එතකොට තමන් වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේකේ තියෙන අපි මේ හිතනවට වඩා මේ කියන්නේ මේ කියන්නේ ඒක ඇත්තම අර විෂන් එකත් එක කියන්නේ මේ ධර්ම පිළිබඳව දැක්මත් එක තමයි ඒක ප්‍රායෝගික වෙන්නේ. ඊට අදාළ වැඩෙන විදිහට තියෙනවා. මම මේක මෙයාලට මේ ගොඩාක් කියලා දීලා තියෙනවා. දැන් අපි තමු දැන් මට ගොඩක් වෙලාවට ධර්ම සාකච්ඡාවක් කරනකොට හරිම හිත ප්‍රමුදිතයි. හරි සතුටු කරේ ඒකට අවස්ථාව ගොඩ නැගෙන්නට ඕනේ. එතකොට මට හරි සතුටින් යම් කිසි වැඩපිළිවෙලක් කරන්න පුළුවන්. මොකද වැඩපිළිවෙලක් කරන්න පුළුවන් වුණාට මම වෙනම මගේ තියෙනවා නම් පිරිස මගෙන් බලාපොරොත්තු වෙන ගතියක් මෙහි පිරිස මට දැන් ඒ හැඟීමක් ඇතුළේ තියෙනවා. දැන් මට එතකොට අරක එතනින් එහාට යන්න බෑ. ඒ කියන්නේ ඒකට වැඩෙන්න දිය යුතුයි මිස මට බලෙන් ඒ දේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. මට බලෙන් කරන්න පුළුවන් ඊට අවශ්‍ය සාධක එකතු කරන එක. ඒ කියන්නේ අවශ්‍ය පරිසර සාධක අවශ්‍ය ඒවා ටික මට බලෙන් කරන්න පුළුවන්. හැබැයි මාර්ගයක් කඩනවා කියන එක මට බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට අවශ්‍ය දේවල් ටික ඊට අදාළව සැකසෙන්නට ඕන. අපි දැන් ආනන්ද සාරණස් කියන අහලම තියෙනවානේ. ඔක්කොම ක්‍රම අතහැරලා පස්සේ රහත් වෙන්නේ. ඒ කියන්නේ රහත් මට රහත් වෙන්න ඕනේ කතා ඕනකම තියෙනවා කියන ගැනීම අතහැරපු ගමන් රහත් වෙනවා. අර පුංචි හරි එකක් තියෙනවා නම් අපේක්ෂාව. මොනවා හරි මමත්වයක් මැදිහත් වෙලා යම කටයුත්තක් වෙනවා නම් එතනින් එහාට වැඩෙන්නේම නැහැ. ඒක සම්පූර්ණයෙන්ම ඉක්ම වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඉක්ම වීම කියලා කියන්නේ ලබා ගැනීමට නෙමෙයි. ඉක්මවීම පිළිබඳව ලෝකෙට දෙන නිර්වචනයක් හැබැයි ලබාගත් එකක් හැටියට පෙන්වන්න වෙන්නේ. නැත්නම් බෑ කෙනෙක් ඉන්නවා රහතන් වහන්සේලාමක් ඉන්නවා. ඒතොර යා ලැබිච්ච දෙයක් තියෙනවා නිවීම අත්විඳා ඊළඟට කෙලිස් ටික අයින් කර ඉන්න කෙනෙක්නේ. එතකොට ඒ විග්‍රහය ලෝකෙට කියලා දෙන්න වෙනවා. ලෝකෙට නේ කියලා. ඔන්නෝ පණිවිඩ සන්නිවේ කියන්නේ ධර්ම දේශනාවක නැත්නම් ධර්මයක් අපි ඉගෙන ගන්නකොට අපි මෙන්න මේ ටික හරියට නොතේරුම් ගැනීම නිසා තමයි තියෙන ප්‍රශ්නේ. ඇත්තට මම මේ සමාජයත් එක්ක වාද කරන්න ඉන්නෙත් ඒකනේ. සමාජයත් එක්ක සම්බන්ධ මට සමහර අය කීකියාද කියන දේවල් තියෙනවා ධර්ම කරුණු වලට. ගොඩාක් කියන දේවල් තියෙනවා. ඒක ප්‍රසිද්ධිය නම් මාත් එක්ක කවුරු කතා කරන්න ඉන්නේ නැහැ. මොකද හේතුව සමහර දේවල් තමයි මම කියන්නේ තේරෙන්නේ නැහැ කතා කරන්නවත්. ඒ කියන්නේ ඒක මොකද්ද කියන්නේ කියන කතාවවත් තේරුම් ගන්න හැකියාවක් නැති නිසා කතා කරන්න ඉන්නේ. ඉතින් ඒකට උත්තරයක් දෙන්නවත් කතා කරන්නවත් මොනවත් දෙයක් අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව ඒක කියලා තේරුම් කරලා දෙන්න පුළුවන් ගතියක් නෙමෙයි. ඒක කියලා තේරුම් කරන්න බෑ. ඒක එයාව අසමන කරන්න පුළුවන් මොනව හරි කියලා. නමුත් කියලා තේරුම් කරලා දෙන්න බෑ. ඉන්සාර අවංකව හොයනකෙන බුදුරණවහන්සේ වැඩසටහන් කරගෙන ගිනේ. බුදුරණවහන්සේ සිල් ප්‍රෝග්‍රෑම් කරේ නේ. බුදුරණවහන්සේ භාවනා වැඩ පිළිවෙල දීගෙන ගිනේ. බුදුරණවහන්සේ කරේ යමෙකුටද අවශ්‍යගෙන හොයාගෙන ගිහිල්ලා කිව්වා. එහෙමනේ කලේ. ඒ කියන්නේ අවශ්‍යතාවය කියන්නේ පිටින් වචනෙන් අවශ්‍යතාවය විතර නෙමෙයි ඇතුලෙන්ම අවශ්‍යතාව කියනවා ඉන්නවා සමහරවල්. දැන් අපි ගත්තොත් සුපබුද්ධ කුෂ්ඨ රෝගිය. ඒ වගේ එයාලගේ ඇතුලෙන් කියන්නේ පිටට පේන්නේ අවශ්‍යතාවය. නමුත් එයාලගේ ගතිය ධර්මයේ දෙන්න පුළුවන් ගතිය. එතකොට අන්න හොයාගෙන ගිහිල්ලා කිව්වා. ඊළඟට අර භික්ෂූන් උදෙසායි තෙරුවන් සරණ කියලා කියන්නේ අපි නිකන් බුද්ධ සරණ කියන වචනේ විතරක් නෙමෙයි. මේ ධර්මයත් එක්ක යමු වෙච්ච තෙරුවන් සරණ ගිහි ශ්‍රාවක. ඇත්තරම ඒක සර්වසාධාරණයෙන් මගපල්ලා ගියා. කියන්නේ ඒ තෙරුවන් සරණ ගිය කියන්නේ ඒ බුදුරණවහන්සේ ඒ යම් කෙනෙක් වෙනුවෙන් කැප වෙනවා කියන එක. හැබැයි භික්ෂූන් ගත්තාම මගපල කතාව ඕනේ නැහැ. භික්ෂූන් ගත්තාම බුදුරණවහන්සේ වෙනුවෙන්ම දැන් වෙනම ජීවිතේ කැප කරලා දෙනවනේ. අන්න ඒ කොට්ටාසෙට උපකාර කරා. අර කොට්ටාසෙට උපකාර කරා. ඊට අමතරව යමෙක් සත්‍යවාදීව ධර්ම අවබෝධ කරන්න පුළුවන් බව දකිනවනම් ඒ අය ළඟට හොයාගන්න කියලා කියලා දුන්නා. ඔච්චරයි කරේ. වෙන දෙයක් කරේ නෑ. එකම කියන්නේ මේ හැම එකම ගුණ සාර ධර්ම සමාජයක් ගොඩනගන්න තියෙන දේවල්. අපේ මේ අපේ සංස්කෘතිය තුළ ඒකෙන් තමයි ධර්මයක් කියන එකක් මේකක් පවතින්නේ. අපි ඇත්ත හොයන් යනකොට අපි පොඩ්ඩක් බලන්න ඕනේ එතනින් එහාට ගිහිල්ලා.
දැන් සංඝන්ත අනිත් ආගම් වලින් ගුණ ධර්ම සමාජයක් හදන එක මේක.
ඒකම තමයි කරන්නේ.
සල්ලසියට ප්‍රේම කරන්නේ. කරන්න කියලා.
ඒකෙන් තමයි හොයන්න ඕන දැන් සාර ධර්ම විතරක් කියන තැන අපි හිර
වෙනවානේ. බුදුදහම තියෙන්නේ සාර ධර්ම හදන්නේ. බුදුදහම තියෙන්නේ ඇත්තම සාර ධර්ම හදන්නේ
නෙමෙයි.
අපි බුදුදහම කියලා අපේ දැන් තියෙන සංස්කෘතිය තියෙන එකට. ඔව්. දැන් තියෙන සංස්කෘතිය තියෙන එකට. බුදුදහම තුල තියෙන ඊට හැදයක්. බුදුරණවහන්සේගේ ධර්මය. මොයිකේ නැකේ බුදුරණවහන්සේ ධර්මය කියන්නේ ඒ සමාජයකට. වෙන සමාජයක නෙමෙයි. බුදුරණස් බෞද්ධයන්ට බණ කියන්නේ පස්සේනේ මේ ශ්‍රාවකයන්ට බණ කියන්නේ. බෞද්ධයන්ට ශ්‍රාවකයන් නෙමෙයි බණ කියන්නේ. හැබැයි ඒ අය එහෙම ගුණවත් අය.
අහන්න පුළුවන්
මානසිකත්වයට ගේන
එකක් කරනවා
නේද? ඔව් අන්න ඒකත් වෙනවා. ඒ කියන්නේ ඒ කරුණු තියෙනවා ඉතින් කිහිපයක්. අන්න ඒ මට්ටම ඇති කරවන්න පුළුවන්. කියන්නේ සාරවත් ගුණවත් සමාජයක් තුලින් යම් කිසි කෙනෙක් අර අවශ්‍යතාවය ගොඩනංවන්න පුළුවන් ටික ඒ කරුණු කරන්න පුළුවන්. කියන්නේ ඇත්තටම ඒවා මූලික කාරණා. ඉතින් ඒව කරවන්න පුළුවන්. ධර්මයක අවශ්‍යතාවය ඇති කිරීම. ඒ දේ කරන්න පුළුවන්. ඒක ඉතින් ඇත්තටම මේ අර මේ සමහර අයගේ සමාජ සේවයක් කරන්න පුළුවන්. සමහර අය දැන් අපට උපකාර කරන දැන් ඇත්තටම දැන් මම ගත්තොත් මට උපකාර කරන පිරිසක් ඉන්නවා. ඒතකොට දැන් ඒකට උපකාර කරන යාළට කෙලින්ම මේ මං කියන ධර්මය තේරෙන්නේ. සමහර කෙනෙකුට තේරෙන්න දෙන පස්සේ මට යාළට පුළුවන් යම් යම් මට්ටමින් යාළට මේ ධර්මයක අවස්ථාවයක් ඇති වෙන විදිහට උපකාර කරන්න. අන්න ඒකට උත්තර අර කරුණු ගොඩාක් හොඳයි. දැන් මම ඇත්තටම සමහර අයට මගේ බණ කියන්නේ මම ළඟින් ඇසුරු කරත් මම කියන්නේ මේ වහන්න. මොකද ඒව අහන්න කියන්නේ එතකොට යාළට ඒකෙන් අර මේ ධර්මයේ අවශ්‍යතාව වෙනවා. එතකොට ඒකත් එක්ක මේ ධර්මයේ කියලා දෙන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ දැන් එතනදී ධර්මවාසගේ
දැන් බඩ ඉස්සර ඉඳන් කන. වාසය ඩබල් එකක් තියෙන කණින මාත් එන්න කලින් මට CDs එකම එතුමා ඉන්න තමද?
එන්න එන්න.
CDs එකම වෙනවා ඒක නවස කැලෙහිම තිබු කාර්ය කරලා ඒකේ ධර්ම දේශනා කරන කාර්ය. දැන් එහෙම හැවත් අර සමහර ධර්ම දේශනා ආදයන් දැන් ඕන ඔක්කොම ධර්ම දේශනා මුල සිට අගට පොත් මුල සිට අගට කියවන. හැබැයි මගේ කටක සුභාවේ මට එහෙම එහෙම ධර්ම දේශනාවක් මුල සිට අගට අහන්න බෑ මම දන්න වාසිකත්වයෙන් මගේ පැත්තට ගුණයක් ගන්නවා කියලා අන්නවා නේ මට මට ඒ ධර්ම දේශනාවක් මුල සිට අගට එකට අහන්න බෑ මට පික් කරගන්න පුළුවන් දේවල් සත්‍යවාදී වීම එතකොට ඒ වගේ අනුගත වීම හරි මක් හරි විශේෂ දෙයක් උභවහන්සේ කිව්වොත් ඒක මට ෆෝකස් වුණොත් ඒක يعني සමහර පොතක් කිව්වොත් කරුණු දෙකක් තුනක් විතරමයි මගේ හිතට එන්නේ. එතකොට දැන් ඒ ඔස්සේ හැබැයි මම හිතන්න පුරුදු වෙලා හිතනවා. හිතලා ඒ තුලින් තමයි දෙයක් එන්නේ. ඉතින් ඒ ඒ ඒක මගේ හිතේ අර ගැටීමක් එක්ක එන එකක්ද එහෙම නැත්නම් ඒ ඒ එහෙම යන එකෙන් දැන් ඒ හැබැයි මක් හරි එක දෙයක් හරි මට ඔළුවට ආවොත් ආපු දේ මම අතහරින්නේ නැහැ කියන්නේ. ගත්තොත් උපවහන්සේ පොතක් මම කියවන්නේ මම හම්බුණා මනස කියන එකට හිත කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා කියලා මනස කියන පැත්තට එන්නේ හික්මීම කියන කතාවුත් එක්ක කියලා. ඒක මම කල්පනා කරා දැන් මනෝපුබ්බංගම මහා ධර්ම කියනකොට දැන් මේ හිතට හිතෙන්ද මේ හැම එකක්ම හදන්නේ කියන එක ඒක පැහැදිලි කිරීමක්. හැබැයි මේ හික්මීමත් එක්ක යම්සි ධර්මතා ටිකක් මත වෙනවද එහෙමද කියලා ඒ වගේ පැත්තකටත් ගණ හිතනවා. එතකොට ඒ වගේ මම අර මට හම්බෙන දේවල් මම කරනවා. හැබැයි මට හැමදේම උකහා ගන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. ඒක එහෙම වෙන්නේ ඇයි මම මොන හරි දෙයක් ඉතින් තියාගෙන හින්දා යම් යම් කොටස් මට ප්‍රතික්ෂේප වෙනවද නැත්නම් මට එහෙම යම් මටලාකම් මගේ ඉතින් අයින් කරලා මේක ඇහුවොත් මට තව හේද කියන එක තමයි සමහරවිට මට තියෙන ගැටලුව.
මේ එකක් තියෙනවා. වැදගත් වැදගත් වැදිච්ච දෙයක් එක්ක අපි හිතන එක එකක්.
එහෙම.
ඒක හරි. ඒ කාරණා වැරදි නෑ. වැදගත් වැදිච්ච දෙයක් වැදගත් වැදිච්ච කාරණාවක් තිබුණ යම් දේශනාවක් තියෙන එක වටිනවනේ අන්න එතකොට ඊට පස්සේ තිබිය යුත්තේ වටිනාදී මට නොවැදුනත් වටින දෙයක් කියන කතාවෙන් අන්න ඉගෙන ගන්න. එතකොට මොකද වෙන්නේ දැන් අපි හිතමුකෝ දැන් ඔබතුමා මොකක් හරි දෙයක් ගත්ත කියලා ඒක දේශනාව වැදිච්ච කාරණා සමහරවිට ඒකත් දෙයට වඩා අරක අපි වෙනම ඉගෙනගෙන තියාගත්තොත් ඊට වඩා Tamanta වදින දෙයක් ඒකේ තව ඉදිරියට කියලා තියෙනවා. දැන් අරක ගොඩක් ප්‍රායෝගික පැත්ත එක්ක සාධාරණයි. හැබැයි ඒක තවදුරටත් එතනින් එහාට යන්න ඒකෙම එතනින් එහා තව විග්‍රහයක් තියෙන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන සන්දර්භය සම්පූර්ණයෙන් ඒ කාරණාව ඉගෙන ගත්තොත් එහෙම එවෙලේක උපකාරයක් නොවුණාට. අනිකම මොකද දැනුම කියන කතාව වෙන්නේ අන්න එතෙන්ටත් එක්ක. එවෙලේ ඒකේ උපකාරයක් නොවුණාට අපි අර වැඩිච්ච කාරණාව එක හිතනකොට නැවත නැවත අර කාරණාව අහනකොට අන්න ඊට පස්සේ ඒක තව දියුණු වෙන්න තව ලොකු උපකාරයක් වෙනවා. හැබැයි ඒක ආයේ වෙන තැනකින් හම්බෙන්න තියෙන පුළුවන්. වෙන දේශනාවකින්. අරකින් මේකට ඉදිරියට යන්න පුළුවන්. ඒක ඉගෙන ගතියුත් වැදගත් කියන කතාවත් එක්ක වටිනවා කියන කතාවත් එක්ක ඒ කියන්නේ අර සමන්ට දැනුණ කියනට වඩා වටිනවා කියන එකත් එක්ක. එතකොට ඒ දැන් මේ විදිහට කරන ගොඩක් කට්ට ඉන්නවා. ඒ කියන්නේ වටිනකමෙන් ඉගෙන ගන්නවා. වටිනකමෙන් සතුටක් ලබනවා. දැනෙච්ච කාරණාවෙත් හිතනවා. දැන් ඔය ඕක තමයි ඇත්තනම යා යුතු ක්‍රම දෙකක් ඒක. ඒ කියන්නේ සුතය කියන්නේ වටිනකමෙන් ඉගෙන ගන්න එක. සුතය කියන කතාව ගලපන එක නෙමෙයි. වටිනකමෙන් ඉගෙන ගන්නවා. ප්‍රායෝගික වෙනවා කියන්නේ අපල දැනෙච්ච කාරණාවක ඉගෙන හිතන්න හිත අවදි වෙලා නේ කියන්නේ. අන්න ප්‍රායෝගික කියන්නේ හිතන්න හිත අවදි වෙලා. එතකොට ඒකෙන් තමයි අපි ඉදිරියට යන්නේ. හැබැයි අරක අපි අහලා දැනගෙන තිබුණ නැත්නම් දැන් අපිට ඔබතුමාට ප්‍රශ්නයක් ආවා කියලා දැනෙච්ච කාරණායි අරක අර දේශනාවෙන් මොනවා එක තියෙන්නේ දැන් ඒක දන්නේ නැත්නම් එතනින් එහාට දැන් එතනින් එහාට කරගෙන යන්න හැකියාවද තියෙනවා අන්න ඒකට ඒක උපකාරයි දැනුම කියන්නේ එක ඒක එක ඒක අපිට ප්‍රායෝගික වෙනකොට දැනු උපකාර වෙනවා කියන්නේ අන්න අනිත් කාරණා නැත්නම් අපි ඇත්තරම නිකමට ඉතර බලන්නකෝ මේ සූත්‍ර සජ්ජායනා කරලා කටපාඩම් කරන එක නිකන් අපි සාමාන්‍ය අපි ගත්තොත් මේ දැන් අපි ඒක තේරුමක් දැල් නැත්නම් නිකන් සින්දුවක් නැත්නම් මොන රචනාවක් මතක තියාගත්තම ඒකත් සාමාන්‍ය නිතිය. හැබැයි හිතන්න පටන් ගත්තට පස්සේ තමයි අර වැදගත්ව ඉගෙනගත්ත කාරණාව උපකාරයක් තියෙන්නේ. ඒ කියන්නේ ඒක එච්චරටම වැදගත්. ඒතරි වැදගත්කම නෙවෙයි ඒක ඉගෙන ගන්නෙ තේරෙනකමෙන් වැටහෙනකමෙන් නෙමෙයි. වැදගත්කම. නමෝ නිතරම කියන එකක් නේ තියෙන්නේ. අපි දළදා වහන්සේට ගරු කරනවා. මම නිතරම කියන දළදා වහන්සේට ගරු කරනවා. දැන් අපිට දළදා වහන්සේගෙන් මොකද තියෙන ප්‍රයෝජනේ? අපිට ප්‍රායෝගික මොන හරි කියන්නේ අපිට ලැබෙන ප්‍රයෝජනයක් නේ. අපි ගරු ඇයි දළදා වහන්සේට ගරු කරන්නේ? දළදා වහන්සේට ගරු කරන්නේ වටිනවා. අපි සාස්තුන් වහන්සේ අපි සාමාන්‍යයෙන් අතොත් අපි සාමාන්‍ය මිනිස්සුෙක්ගේ අස්තියකට අපි ගරු කරන්නේ නැහැ. අපි ටිකක් පුච්චලා දාලා නැත්නම් මොකක් හරි කරලා දාන එකනේ කරන්නේ. දැන් අපට අර දළදා වහන්සේට අපි ගරු කරන්නේ වටින නිසා, වැදගත් නිසා, ශ්‍රේෂ්ඨ කෙනෙක්ගේ නිසා හැබැයි ප්‍රයෝජනයක් ගන්න නෙමෙයි. දැන් අපි දතක් හිතුවට පස්සේ අපි ඒකේ දාගන්නේ නැහැ. ප්‍රයෝජනයක් ගන්න නෙමෙයි. වැදගත් වටිනවා. අන්නේ විදිහට තමයි ධර්මය ඉගෙන ගන්න. ඒක තමයි සූත්‍රය කියන්නේ. එහෙනම් වැදගත් වටිනවා. එතකොට අපි යම් කිසි දවසක අපේ හිතීම අපේ මේ හිත හිතන ගතිය අවදි වුණාද අන්න අරක වැදගත් වටින දේ දැන් හොඳට දරාගෙන ඉන්නවා අන්න ඒක උපකාරයක් වෙනවා එතන ඒ අපිට ඒ හිතීමේ ගතියට අවශ්‍ය දේ අර කරුණ දීලා තියෙනවා හැබැයි අපේ හිතීමේ ගතිය අවදි වෙන්නේ නැති තාක්කල් අපට අරක ප්‍රායෝගික වෙන්නේ හැබැයි යට වටිනාකමක් දෙයක් ඉගෙන ගන්නනේ තවත් මම ඔකට උදාහරණ කියලා දීලා තියෙනවා ඒ තමයි ඔන්න මිල කරන්න බැරි මැණික් ටිකක් තියෙනවා. එයාට සමහර ලාවන අතේ සතේ නැහැ. මිල කරන්න බැරි අපි ලොකු මැණිකක් තියෙනවා කියලා. එයාට කණ්ඩක් නැති වෙන්න පුළුවන්. හැබැයි යා මේ හරි මිනිහෙක් නම් මේක කෑලි කෑලි කඩ කඩ විකුණ විකුණ යා කයිද? නෑනේ. එයා පණ ගියත් ඒක රකිනවා. ඇයි ඒ? ඒකේ වටිනාකම දන්නවා. හැබැයි දැන් එයාටකින් ප්‍රයෝජනයක් ගන්න බෑ. මේ වටිනාකම දන්නවා. යම් දවසක යාට අරක අසාමාන්‍ය උපකාරයක්. හැබැයි දැන් එයාට මේ බඩගින්නක් දැනෙනකොට මොන හරි ප්‍රශ්නයක් දැනෙනකොට මේක ගල කුරු ගෙඩියකින් ගහලා පොඩ්ඩක් කරලා විකුණලා කාලා ඉන්නේ. ඒක කරන්නේ නැහැ එයා. මොකද ඒක කරන්න කරන්නේ අර මැණිකේ අර වටිනාකම බාලවිනේ කෙනෙමි. වටිනවනම් ඒක වටිනාකමින් තියාගෙන ඉන්නවා. යම් දවසක යාට අන්නේක උපකාරයක්. අන්නේ වගේ තමයි මේ ධර්මයේ කියන්නේ. ඉතින් ඒ ඇත්තම එහෙම රැකන් ආපුරස තමයි අපේ ධර්මයේ තියෙන්නේ. හැබැයි එහෙම එහෙම ලැබෙච්ච එහෙම උන එයාට හිතීමක් අවදි වුනේ නැත්නම් කොහොම ප්‍රයෝජනයක් ගන්න බෑ. නමුත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් නේ තියෙන්නේ. ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් තියෙන. අන්න ඒකම ඉගෙන ගන්න එක වටිනවා.
පැහැදිලියම්. මතීරිත විදියක් නොවන කවුරුත් දැන් පුංචි කාලේ අපි කර්ණීය වේද සූත්‍රය වගේ පාඩම් කරනවා. තේරුමක් නැහැ. පස්සේ කාලෙකදී මේක මේ හරීම පෙළගැස්මක් වගේ දැනෙන අවස්ථාවක් වගේ දෙකින් එතකොට
ඔව් නේ අපි ඒක අපි ඇත්තට අපේ මේ අපි අර බාහිර ආශිර්වාදයකට සාන්තියකට වගේ අපි ඒ වගේ දේවල් අපි කරනවානේ අපේ සංස්කෘතියත් එක්ක. ඉතින් ඒක උපකාරයක් අපිට තියෙනවා. අපි මොකද ඇත්තට අපේ හිත මොනවා හරි කාරණාවකින් හිත සතුටක් වෙනවනේ අපට හිතේ සතුටත් එක්කනේ අපට හැම එකක්ම උපකාර දෙන්නේ. ඉතින් හිත සතුට වෙනවනම් යම් කාරණාවකදී මොනවා හරි විදිහක් එක්ක අපට ඒක උපකාරයක් තියෙනවා. මොකද හිත පීඩාවන්නේ නෑනේ. ඕක තමයි හැම එකකින්ම වෙන්නේ. එතකොට හැබැයි අපිට ඕකේ අර්ථය හොයන්න දැන් අර්ථයක් කියලා දෙන්න. එතකොට දැන් අර අහලා මතක තියාගන්න හිතපොදි අපිට ටිකක් හරි උපකාරයක් තියෙනවා. ඒක ඇත්තටම උපකාරයක්. ඒක උපකාර ගන්න විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි අර මැනික කෑලි කෑලි කඩ කඩ විකුණනවා වගේ අපි මේ සූත්‍ර වලින් දේශනා වලින් කෑලි කෑලි අරගෙන එක තව හේකට කෑලි කෑලි ගලප ගලප කරන වැඩ පිළිලක් තියෙනවා. ඔන්න ඕක තමයි තියෙන ආදීනම. ඒක නොකර ඉන්නව නම් තමයි හරිම ඉදී.
සරසර අර වෙලාවේ අර පිරිත් සජ්ජායනය කිරීම තුළ හෝ ඒ කරන කටයුතු ටික කරගෙන යාම තුළ තව කුසල වීම තුළ ආය අර අවශ්‍ය වෙලාවට ගැලපෙන ලාට මතු වෙලා
අවබෝධය කරා යන මෙහෙම ඒක අවබෝධය කරා යනවා කියනවට වඩා අපට නැවත නැවත ඒ දේව ලැබෙන්න එහෙම ඒ කියන්නේ අපිට දැන් හිතේ සතුටක් තියෙන්නේ හිතේ ප්‍රමුද භාවයක් තියෙන්නේ බුද්ධානුස්සතියක් වැඩින්නේ ඊළඟට ධම්මානුස්සතියක් කරන හිත තියෙන ඒ කියන්නේ හිතේ පුණ්‍ය ශක්තියමයි ජීවිතේ ගලාගෙන ඒ නිසා අපට නැවත නැවත ඒ කාරණා ටික ලැබෙන්න හේතුවක් වෙනවා ඊළඟට ඒ දැන් අපි හිතමුකෝ මෙහෙම කෙනෙකුගේ ජීවිතයේ පීඩාවක් තියෙනවා කියලා දුකක් අසහනයක් තියෙනවා කියලා. එතකොට දැන් යම් කිසි කෙනෙකුට ප්‍රඥාව තියෙනවා නම් එයාට ඒකත් එක්ක ධර්මයත් එක්ක යන්න පුළුවන්. හැබැයි දැන් මේ පීඩාව මේ ප්‍රශ්නේ මේ දුක නිසා එයාට එතනින් එහාට හිතන්න අමාරුවක් තියෙනවා. ඒ කියන්නේ මුහුණ දෙන්න අමාරුවක් තියෙනවා. හැබැයි අර වගේ කටයුත්තක් වෙච්ච තැනදී මොකද වෙන්නේ? හිත සැහැල්ලුනවා. හිත සංසිදෙනවා. ඒ සැහැල්ලුව සංසිධීම කියන කාරණාව එක්ක අන්න යාට එතනින් එහාට ඒ කියන්නේ උපකාර මේ කරන හැම එකම උපකාරක අංග වෙනවා. එකනේ කෙලින්ම මාර්ගයේ භාවිතය නෙමෙයි. නමුත් උපකාරක අංග වෙනවා. ඒ උපකාරක අංග අපේ ජීවිතේ අනිවාර්යෙන් තියෙන්න ඕන.
එහෙනම් කියන්නේ මොකක් හරි විදිහකට හිතට සතුටක් ලැබෙනවා නම් ඒක උපකාරක
උපකාරක අංග.
නිකන් රසායන සපය මේ විදිහට අර උපකාර උපකාරයක් වෙනවා කියන එක අපි නිකන් රොටියක් පිච්චෙනා විදිහට දැම්මොත් අර විදිහට ගෙන්දල කියන්නේ දර දාන එකයි ගෙන්දල දාන එකයි තෙල දාන එකයි අර වගේ ශබ්දාවයි අර සූත්‍ර පාඩම් කිරීමයි අන්න ඒ වගේ ටිකක් අනිත් එක තුන ආපුවාම එන දෙයක් වගේ එහෙම එකක් පුසන්ස.
තැටිය රත් වෙන එක ඒ වගේ හැබැයි පුච්ච ගන්න අනික් අමුද්‍රව්‍ය ටික ඕනේ. දැන් තැටිය කොච්චර රත් වුණත් ඒකට පිටි පොල් දාලා මිශ්‍රණය කරලා ඒකට දාන්න නැත්තම් කුටිය පිච්චෙන්නේ නැහැ. ඒතර අර ටික ඕනේ. හැබැයි පොල් පිටි තියලා තැටියක රත් වෙන්නේ නැත්තම් ඒත් බෑනේ. එතකොට අර කරුණ ටික අනිවාර්යෙන් ඕනේ. හැබැයි අනිවාර්යෙන් අර පිටි පොල් ඒවා ටික වෙනම මිශ්‍රණයක් කරලා අරකට දාන්නත් ඕනේ. ඒතර දෙපැත්තම තියෙන
කුසලත් බලපානවා.
ඔය කියන්නේ අපි ඇත්තටම අර අපිට ඇතුලින් හිතන්න පුළුවන් ගතිය, විචක්ෂණ ගතිය, සත්‍ය හොයන ගතිය කියන ඒකත් ඕනේ. අර පැත්තත් ඕනේ. දැන් ඇත්තටම අද ගොඩක් කලාවට තියෙන මේ එකක් අතහැරලා එකකට යන එකනේ. පුළු පුළුවන් හැටියට එකක් අතහැරලා තව එකකට යනවා. එකක් අතහැරලා තව එකකට. ඔන්න ඔක තමයි අද ගොඩක් කලාවට. මේ දෙපැත්තම එක යන වැඩ පිළ ගොඩාක් වෙන්නේ නැහැ. දෙපැත්තම එක යනට ඕන. එතකොට තමයි ඇත්තටම හරීම වැඩ පිළිවෙලක් ජීවිතේ ඉස්සතු වෙන්නේ. දෙපැත්තම එක යනකොට මොකද යාගේ ජීවිතේ හරි සුන්දරයි එතකොට. එතකොට යාට නැහැ වෙන කියන්නේ දැන් මෙහෙම කරොත් මෙහෙම වෙනවනේ කියලා අර වෙන බලාපොරොත්තුවකට වඩා හරි දේ හරි විදියට තමන් භුක්ති විඳින්මින් අත් විඳින්මින් සතුට විඳින්මින් කරනවා. සහ කළ යුතු කාරණාව ඒ කිය අපිට සත්‍ය හොයන ගතිය ඒකත් ඒ විදිහටම කරනවා. දැන් එයාට නැහැ බලාපොරොත්තු වෙන එක. අපේක්ෂාවක් නැහැ. මේ බලාපොරොත්තු අපේක්ෂාව කියන කතාවෙන් තොරව දැන් සිදුවෙන එක වෙන මේක. හැබැයි දැන් එයා හතුරන්නේ භුක්ති විඳින්නේ. දැන් හතුරෙන් තමයි එයා හැමදේම කරන්නේ.
මට වෙනවා යාර මම කියපු අඩුපාඩු එතන තමයි හම්බුනේ තියෙන්නේ. බලාපොරොත්තු සහිත වහනකොට ඒ දේශනාව තුළ මම බලාපොරොත්තු එක්ක හම්බෙච්ච නැති එක නිසා මගේ ප්‍රමුදිත ස්වභාවය දිදෙනවා කියලා මට
හිතෙනවා.
මම හිතනවා එහෙම කියලා. මම අපේක්ෂාවක් එක්කනේ
අහන්නේ.
ඒ මට දැන් හොයන එක නෙමෙයි. ඒක නෙමෙයි. සීමිත කාලයක් නේ අපිට හම්බෙන්නේ අපේ හවස දැන් වැඩ ඇරලා ගිහලා ඔන්න ඉඳලා කොට අපි යම් සියක් හිතාගෙන හද්දි ඒ බලාපොරොත්තු ඉෂ්ට නොවීමෙන්ද මගේ හිතේ ඇතුළේ අර ප්‍රතිභාවේ නැති වීම තමයි මේක සම්පූර්ණයෙන්ම මට අහන්න දෙන්නේ.
ඔව් ඒක ඇත්ත.
ඒ සායනාස දැන් අර ගින් කියනකොට අපේක්ෂාවක් තියෙන එකක් වැරදි. මේකෙන් අයින් වෙනවා. අපි කෙලස් පැත්තට එන්නේ වැරදි කියලා සම්මත වීම දැන් අයින් කරගැනීමේ ඕනකම එක හේවුවත් එතන අඩුගක් එනවනේ. එක දෙපැත්තටම එක වගේ වෙන්නේ නැහැ. කියන්නේ අපි වර්ග කිරීම තිබුණත් මේක හොඳයි මේක නරකයි කියලා. අපේ හැමතිස්සම යන්නේ නරකයි පැත්ත එක විතරයි ඒකෙන් මිදෙන්නේ. අපේක්ෂා. ඒකට හොඳ පැත්ත දිහා බලන්නේ.
ඇත්ත හොයන්න පැත්තට යන්නේ නේ.
ඔව් ඒකේ වැරද්දක් අඩුගක් දකින්න යමු වෙනවා.
ඕනේ ඇත්තටම අර දැන් සතුට කියන කතාව එක තමයි අපි ගොඩාක් දේවල් බලන්න ඕනේ. එහෙම කරනකොට අපට අර අපේක්ෂාව සහ අයින් කරනවා කියන දෙකම අයින් වෙනවා. දැන් වර්තමාන සතුටක් කියන අපි දැන් හොඳ දේවල් කරනකොට අපි හොඳ දේ ලබා ගන්න හෝ නැත්නම් හොඳ දේ යමක් ලැබෙනවා කියන කතාවෙන් තොරව දැන් අපි මේ කිරීමේ සතුටක් අපි භුක්ති කියන අපේ පීඩාව, අපේ දුක, අපේ අසහනය අයින් වෙනවා. එක පැත්තකින් වැරදිත් නෑ. නමුත් අපි යහපත් ක්‍රියාවක් කරද්දී අපි සතුටක් භුක්ති විඳිනවනේ කොහොමද? එතකොට ඒක දැන් ඇත්තටම හිත සතුටක් එක්කනේ අපට එතනින් එහාට යමු වෙන්න පුළුවන්. දැන් අපි බලාපොරොත්තු වන්නේ නෙමෙයි. දැන් ඒ කරුණ එක්ක අපිට හැම වෙලේම අර ධර්මයේ ඇත්තක් වෙනවා තියෙනවා තියෙන්නේ. අන්න එතකොට අර සතුට කියන කතාව අපේ ප්‍රායෝගිකව උපකාරයක් කියලා. හැබැයි අපි ඒකෙන් විවිධ බලාපොරොත්තු එක්ක අපි යනකොට අපට අර ඇත්ත හැවීමේ ගැටිය පොඩි අඩුවක් වෙනවා.
සත්‍යවාදී ගුණය.
සත්‍යවාදී ගුණය අයින් වෙලා.
අනේ සත්‍යවාදී ගුණයට එනකොට දැන් අර මේ දෙපැත්තම වැරදි නම් දෙපැත්තම වැරදි නේ. එකක් හරි එකක් වැරදි නේ. ඒක මේක අඩු. ඒක ලෝකේ නම් ලෝකේ අවිද්‍යාව මතමයි. කියනවා.
ඒකයි හරි වැරදි කතාවක්. ඔව් ඒකේ තව එකක් තියෙනවා. ඇත්තටම ගත්තොත් ඔය පැති දෙක හරිම සත්‍යවාදීයි. ඔය පැති දෙකටම වඩා සිද්ධියට න්යා ફોකස් වෙන්නේ. ඒ කියන්නේ හොඳ නරක කියලා බෙදීම් දෙක තියෙන්නේ සිද්ධියක් මත ගොඩනගිච්ච ලෝකේ විවහාර ටිකක් නේ. සිද්ධිය ගත්තොත් පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා, හිතනවා. දැන් මේක සිද්ධිනේ. දැන් පෙනිච්ච සිද්ධිය මත පාදක වෙලා තමයි හොඳයි නරකයි දෙක තියෙන්නේ. ඇහිච්ච සිද්ධිය මත පාදක වෙලා තමයි හොඳයි නරකයි දෙක තියෙන්නේ. හැබැයි දැන් සත්‍යවාදිනකොට මේ සිද්ධියට එන යන්නේ එයාට හොඳ නරක ભેදේ සම්පූර්ණයෙන් අයින් වෙනවා.
ඔයන්න දැන්.
ඒ කියන්නේ උපරිම සත්‍යවාදීනවනේ.
එතන සංඝහස දැන් අර පැත්තට යන්න සමහර වෙලාවට දැන් ඇති. සම්මතේ වැරදීම කියමුකෝ. ඒ සිද්ධිය ගණන් ගන්න පිටත්තකටත් යමු වෙන්න පුළුවන් නේද? මම සතෙක් මරණය එක කියලා ගන්නවා. දැන් ඒක වැරදි කියලා සම්මතයි. හැබැයි දැන් මරණය එකයි නොමරණය එකයි දැන් ඒක උනත් ගන්න
නෑ. එහෙම වෙන්න පුළුවන් කෙනෙක්ට හරියට ඒ කියන්නේ හරියට හිතන්නේ නැති ඔය ඉන්න කෙනෙක් ඇත්තටම දැන් අර ඒක නේ අර මක්කලි ගෝසාලාලාගේ මේ ඔයගේ අයගේ තියෙන ගතිය තියෙන්නේ. ඒ කියන්නේ වැරද්දක් පිළිබඳව දැන් හොඳක් වුණත් එකයි වැරද්දක් වුණත් එකයි කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ඔක්කොම තියෙන්නේ මෙන්න මේකනේ. මෙහෙම කන්නේ තියෙන්නේ කියලා අර වැරද්දකුත් එයා දිගට යන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ඇත්තටම මේ හැම එකම ස්වභාවය තමයි හරියටම මේ ගතිය අහුවෙන්නේ නැතිකම. අන්න ඒකයි අපි යම් කිසි පුජ්‍යලයක ඇසුරු කරනකොට කෙනෙකුට යමක් කියනකොට මම මේ ළඟදිත් අර හොරණ ගිහිල් හැමත් කිව්ව සමහර කාරණාන් කියන්න එපා මිනිස්සුන්ට කියලා. එයා අහගෙන ඉන්න කෙනාගේ ගතිය තේරුම් ගන්නවා. අහගෙන ඉන්න කෙනාගේ ගතිය තේරුම් ගන්න නැතුව මොන ඇත්තක් වුණත් කීර වැඩක් නෑ. එයා දෘෂ්ටියකටම යන්නේ.
දැන් සද්දකට අර කලින් භාග්‍යවතුන් වහන්සේ කාලේදී අර වටපිටාව හැදලා තිබ්බේ මේ වගේ කියන අදහස තියලා
උන්වහන්සේ
දේශනාව
එතකොට ඒගොල්ලන්ට අත් ගන්න මඟ බලන්නේ. ඒක තමයි. එයාලගේ ගතිය තියෙන්නේ ඒකනේ. මෙතන තමයි මෙයා නැත්තේ. ඒ කියන්නේ මේ කාලේ ගොඩාම් ප්‍රශ්න තියෙන්නේ ඇත්තටම අර
අදාළ
විදිහ සමාජයේ පසුබිමක් සහිත ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ අදාළ ගති ලක්ෂණ නැහැ. අර වගේ ප්‍රශ්නේ නැත්තේ නිසාම තමයි. ඒ කාලේ ඇත්තටම ගත්තා බුදුරණවහන්සේ කාලේ සමහර අවස්ථා තියෙන සමහර අපි තුමු ගත්තහම බුදුරණන් වහන්සේ ඇවිදලා බ්‍රාහ්මණය කහන ආත්මයක් තියෙද කියලා. උත්තරයක් නෑ. ආත්මයක් නැද්ද අහන. උත්තරයක් නෑ. අරය යන්න යනවා. දැන් එතකොට දැන් එවිල ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ඇයි උත්තර දුන්නේ නැත්තේ කියලා. එතකොට බුදුරණන් වහන්සේ දේශනා කරනවා ආත්මයක් තියෙනවා කිව්වොත් මම කියන මේ සත්‍ය ධර්මයට ගැළපෙන්නේ නෑ. ආත්මයක් නෑ කිව්වොත් එයා අනිවාර්යයෙන්ම ඉන්නා වූ කෙනෙක් නැතිවීමක් කියන තැනට යන්නේ. එතකොට අන්න වෙනම දෘෂ්ටිය. ඒ කියන්නේ ඇත්ත කිව්වොත් දෘෂ්ටියකට යන්නේ. බුරු කියන්න බෑනේ. නිස්සද්ද වුණා. ඇත්තකින් දුෂ්ටයකට යන්නේ බොරු කියන වැන්නේ සද්ද. අන්න එතකොට අපිට අර ඇසුරු කරන يعني අහගෙන ඉන්න කෙනා ගොඩක් අපිට හොයන්න වෙනවා යම් කාරණාවක් කියනකොට. අහගෙන ඉන්න කෙනාගේ ගතිය අනුව තමයි අපිට යම් කාරණාවක් දැන් මම ඇත්තටම දැන් මම මේ විදිහට එහෙම සමහර කරු කතා කරාට මම පුජ්‍යදීකෝ යම් කිසි කෙනෙක් කතා කරනකොට සමහර දේවල් මම ඇතුළෙන්ම කතා කරන්නේ එයාගේත් ඇතුළෙන්මට එනවනේ. ඒ කියන්නේ එයාගේ විරුද්ධත්වය, එයාගේ අවංකත්වය, එයාගේ සත්‍යවාදීත්වය, එයාගේ හිතීම ගතිය එක අවංකවම එනවනම් සහ එයාගේ ගති ලක්ෂණ බල්ල සම්බන්ධ සම්පූර්ණ කතා කරන්නේ. එහෙම නැත්නම් සමහරවිට එයාට එයාගේ තියෙන එක පැත්තක නම් එයාගේ පැත්තට එයාගේ හොඳ පැත්තට උපකාර වෙන විදිහට තමයි යම් කටයුත්තක් කරන්න ඕනේ.
සාසත දවල් දැන් භාග්‍යතුන් වහන්සේට ඒ වෙලාවේ අහපු ප්‍රශ්නට උත්තර දෙන්න ඒ කියන්නේ එයා ප්‍රශ්නේ අහලා තේරුම් ගන්න ක්‍රමවේද වෙනයිනේ මේ නැති වෙයි කියලා භාග්‍යතුන් වහන්සේ මේ කාලේ කියත් නිශ්ශබ්ද වෙනවා.
නිශ්ශබ්ද වෙනවා. නිසද්දෙන ඇත්තරම ගත්තොත් මේ කාලේ බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ අපි බණ කිව්වට මේ කාලේ බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ හිටියන
බුදුරණවත් බණුම් ගන්න බුදුහාමුදුරන්ගේ බණ
නේ අනවකද බුදුරජාණන් වහන්සේ ඇත්තරම ඉර්ධි කරලා ලේසියෙන් කෙනෙකුට බණක් කියන්නේ නැහනේ මේ කාලේ මිනිස්සු කැමති 이르දි වලට. ඒ කියන්නේ ඒක අමුතුක මේ කාලේ මිනිස්සුන් ගැති. 이르දියක් කිව්වොත් මිනිස්සු බණ අහනවා. 이르දියක් කරලා පෙන්නුවොත් මිනිස්සු බණ අහනවා. බුදුරණවහන්සේ එහෙම කරන්නේ මොකද? එතන බණ හොර අවබෝධ කරන්නේ නැහනේ. මොකද යාළගේ තියෙනවා නැත්නම් අමුතු ආශ්චර්යයකට යාළ කැමති. මේ 이르දියක් කියන්නේ 이르දියක් යම් කිසි දෙයක් කරන්නේ බුදුරණවහන්සේ හැකියාවක් තියෙන කෙනෙක් මාන්නෙන් ඉන්නවා නම් එයාව වටන්න, ඒ කියන්නේ එයාට හැකියාවක් තියෙන හැබැයි ඉන්නේ මාන්නෙන්. එයා වටන්න ඉරුදි කරන්නේ. අවබෝධ කරවන්න නෙමෙයි. එහෙම වටලා තමයි බුදුන් වහන්සේ ධර්මික මොකද එයාට හැකියාවක් තියෙනවා. අපි ගත්තොත් මේ තුන්බ ජටිලියෝ. ඒ කට්ටියන සම්පූර්ණයෙන් කරේ කාරණා. ඒ කියන්නේ ඉරුදි කරලා එයාල වැටෙව්වා. එතකොට ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි අර එයාලගේ තියෙනවා නම් ගතියක් ඒක වටනවා. එතකොට ඉරුදියෙන් ධර්මය කියලා දෙන්න බෑ.
කියා දෙද්දි මාන්නේ කඩන්නමයි
කරන්නේ.
ඒක සූත්‍රයේ තියෙන මොඩ මොග පුරුෂයා කියලා තාමන්ත්‍රණය කළා කියලා
නේද? ඔව්.
ඊට පස්සේ තමයි මාන්නේ බෙදෙන
කියන්නේ. ඒ කියන්නේ පුත්‍රනෝස් වික්ෂුන්ට කොච්චර කියනද මොග පුරුෂයෝ කියලා. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි මේ වචනේ ඉච්චර ගණන් ගන්න නැතුනාට හිස් පුරුෂයා කියලා කියන්නේ ඒ උන් අවස්ථාවට අනුව යා කරපු සිද්ධියේ අර්ථවත් නේ.
කාලේ හැටියට
ධර්ම වචනය. හිස් පුරුෂයා කියලා කියනකොට.
ශ්‍රේෂ්ඨ කෙනෙක් නේ
අහන්නේ. ඔව් ශ්‍රේෂ්ඨ කෙනෙක් කියන්නේ අහන්නම්. ඉතින් ඒක නිසා අර මේ අපි ගොඩාක් පරිසම් වෙන්න ඕනේ මේ දර්ශනයක් ගැන සහ මේ ධර්මයක් කියනකොට ඒ කියන්නේ ඇත්තටම මේ මම දන්න දෙයක් කීම නෙමෙයි ධර්මයේ වෙන්නේ. ධර්මයේ වෙන්නේ අහගෙන ඉන්න කෙනාට වැටහෙන විදිහේ දෙයක් ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ අහගෙන ඉන්න කෙනාට අර්ථයක් වෙන වැටහෙන දෙයක් ඉදිරිපත් කිරීම තමයි ධර්මයේ වෙන්නේ. අපට වෙනම අර බුද්ධ වචනය කියන කාරණාව මතක තියාගන්න කියලා දෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න.
එයාට වැඩක්
වෙන්නේ නෙමෙයි. නෑ එයාට වෙනසක් වෙන්නේ නෑ. වැදගත් දේ මතක තියාගන්නවා. අපි උදාහරණයක් කිව්වොත් මෙහෙම මේ අපි හිතමුකෝ ලංකාවේ පාවිච්චි කරන්න තියෙන මුදල් ඒකකයක් තියෙනවා කියලා කොහරි වෙන රටක මේ ලංකාවේ පාවිච්චි වෙන්නෙම නෑ. අන්න ඒ සල්ලි ටික දෙන එකට. ඒ මුදල් එයාට තියාගන්න. මේක තියාගන්න. අන්න එකතු කරන්නේ ඒ වගේ දෙනවා. ඩොලර් නෙමෙයි ඩොලර් නම් ලංකාවේ බැංකු වලට ගනවනවා. අර ලංකාවේ පාවිච්චි වෙන්නේ මුදල් ඒකකයක් දෙනවා. වටින්නේ නැද්ද ඒක? ප්‍රයෝජනියන්නේ වටිනවා ප්‍රයෝජනියන්නේ දැන් තමන් හැබැයි කවදා හරි එයා යම් දවසක ඒ රටට ගියොත් අන්න එදාට ප්‍රයෝජන වෙනවා අන්න ඒ වගේ තමයි මේ අර බුදුරණවහන්සේගේ ධර්මයක් අපි දිය යුත්තේ ඒ කියන්නේ බුදුරණවහන්සේ අපි දැනුමක් දිව යුත්තේ දැනුම කවදා හරි කියන කතාවක් ඒ කියන්නේ ඒක වටිනවා ප්‍රයෝජන නැහැ ඒ නිසා අපි අන්නේ එක රෝජිනවත් වෙන අවස්ථාවකදී එයාට ඒක උපකාරයක් වෙනවා. ඒ නිසයි දිය යුත්තේ. එහෙම නැතුව අපි යම් කිසි කෙනෙකුට යමක් කියලා දෙනවා නම් එයාගේ ගතියම එයාට වැටහෙන විදිහට.
මානසිකත්වයට කතා කරනවා නම් දහම නෙමෙයි
කතා කරන්නේ. නෑ මානසිකත්වයක කතා කළ යුත්තේ. එහෙම නැතුව මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ඇත්තටම මේ සමාජයේ මේ තියෙන ඒවා ඔක්කොම සාධාරණයි. එහෙනම් මේ සමාජයේ බණ කියන ඒවා මේ සාාර ධර්ම ගැන මේවා සාධාරණයි.
ඒ
තරම් පීඩනේ ඒක තමයි අවශ්‍යතාවයේ තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සේ ගතියනේ
කියන්නේ. ඒ කාලේ දැන් ඒ කාලේ ඉරදි තිබ්බට මේ කාලේ ඉරදිලා තියෙනවා මේ කාලේ රැල් හැදලා.
රැල්.
රැල් තමයි මම අහන්නේ. ඉරදියක් පෙන්නුවත් ඔක්කොම.
ඒ ඔව් ඉරදියක් පෙන්නුවත් ඔක්කොම.
දැන් සාසරයන්ට අර ඉස්සෙල්ලා උවහන්සේ අර උදේවරුේ කියලා අර මේ අර ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට වසල අර පහක අර වත් පිළිවෙත් කරන කාල බපුවාමත් සනස සඳහන් කළේ එතකොට එකෙන් කෙරෙන්නේ අකුසල ඉස්මතු නොවෙන එකයි තවම
මමත්වයේ ඉඳ නැති එක.
එහෙමයි.
ප්‍රධානම කාරණාව මේක. කොහොමද ඉතින් අකුසලියට සංවර වෙන්න කුසලිය සංවර වෙන්න වැඩ පිළිවෙල කොහොමද තියෙනවනේ? එතන කරන පේනන ප්‍රධානම කාරණාව මමත්වයේ දෙන්නේ නැති එක.
තමන්ගේ වැඩක් කරගන්න
ඒවා තමන් බවට ඉඳන දෙන එක.
එතකොට දැන් අපි ගිහිය වෙලා අපිට දැන් අපි කරන්න දවස පුරා කෙරිය යුතු කාරණා තියෙනවනේ. එතකොට ඒකත් ඒකෝණයෙන් බලාගෙන කටයුතු දෙක කරන්න පුළුවන්.
මෙහෙමයි. ඇත්තටම ගත්තොත් යම් ලොකු උපකාර යම් ලොකු උපකාරයක් තියෙනවා. අපිට එකම සමාජයක් නැති තැන දැන් ඔබතුමාට මම කියන ව්‍යාපාරය කියන නිසා සේවකයෝ කියන දේ අහගෙන ව්‍යාපාර දිනු කරන්න බෑනේ. සමහර කෙනෙක් කියන කාරණාව පුළුවන්. එතන සේවකයාගේ කටයුතු නැත්නම් ඒ යම් කිසි කෙනෙකුගේ කටයුත්තක්ම සම්පූර්ණයෙන් අහගෙන ඔබතුමාට ඒ එතනින් එහා දියුණු වෙන්න බෑ. එතකොට අපිට දැන් අපි තමුගේ සේවකයොත් හරි දැනුමක් තියෙන යම් කිසි ඒ පිළිබඳ පරිණත භාවයක් තියෙන ඒ වගේ දෙයක් නම් උන සාධාරණත්වයක්
තියෙනවා.
එතකොට සමහර කරුණු තියෙනවා අපට මේ සමාජයේ එක කියන්නේ ගිහි සමාජයක ගැටෙනකොට අර ඒක සම්පූර්ණයෙන් කරන්න බැරිකම. හැබැයි අපට පුළුවන් යම් සත්පුරුෂයෙක් ඇසුරු කරනකොට ඊළඟට යම් කල්යාණ මිත්‍රයෙක් යම් සත්පුරුෂයෙක් ඇතුළු කරන ඒ අවස්ථාවේ අපිට අන්න ඒ අවස්ථාවේ ටික ටික අපිට කරන්න පුළුවන්. එතකොට අපිට ඒක උපකාරයක් වෙනවා. අර අවස්ථාවේ අපිට ඇත්තම ගත්තොත් මම ගොඩක් මේ අපි අය ඇත්ත එක කියන්නේ මේ සමාජයේ අපි ජීවත් වීම හරි අසාධාරණයි. අපිට මේ සමාජයේ අපි කියන්නේ අපි යථාර්ථවාදී අපිට මේ සමාජ ජීවත් වෙන්න බෑ. මම සමහර කාරණා මට වෙන ප්‍රශ්න මම මේ කිව්වොත් එහෙනම් මට සමහර දෙන දේවල් කියන්නේ මට මාව අන්දන් මම ඇන්දෙන්නේ මාව අන්දන්න පුළුවන් ඕන කෙනෙකුට. හැබැයි මම ඇන්දෙන්නේ එයා හිතනවා මාව ඇන්දිලා කියලා. මොකද මට කෙනෙක් මොකක් හරි අසරණකමක් හරි මොනවා හරි කඩේකට බඩුවක් ගන්න ගියාම හොර කතා කරන්න ගියාම මට තියෙන ගතිය තියෙන්නෙම මේ එයා හොර කරත් වංචා කරත් මොනවා කරත් අර එයාගේ ගතියට එක මට ජීවත් වෙන එකක් තියෙන. එයා හිතන්නේ මාව ඇන්දුවා කියලා. හැබැයි මම ඇඳිලා නෑ. මම ඇඳිලා නෙමෙයි ඉන්නේ. මම දැනගෙන ඇඳිලා තියෙන්නේ. ඇඳන වගේ ඉන්නවා. ඒකයි මම කියන්නේ සමාජ ජීවත් වෙන දැන් අතනවත මගේ ගෝලියෝ සහ මේ මගේ සමීපම පිරිස නැත්තම් මේ සම්පූර්ණයෙන් මේ මගේ සිවුරේ නූල් පොටක්වත් නැතුව අරගෙන යන්න පුළුවන් ඕන කෙනෙක්. ඒ කියන්නේ අර එච්චරටම අර මේ සමාජයක ජීවත් වෙන්න බෑ. මොන්නේ සමාජය අසාධාරණ සමාජය. එතකොට අපි මේ අපේ සමාජය විතරයි අපිට දැන් මම හදාගත්ත මගේ ගෝල පිරිස වික්ෂ සමාජයේ යම් මට්ටමකට තියෙන මම සමීප ඇසුරු කරන සමාජයේ ඒ සමාජය එක්ක බලුවා. මගේ ඇත්තට මගේ මේ වැඩ පිළිවෙල කරනකොට මගේ ඩිසිෂන් එකක් තියෙන්නේ එක්කෝ මට මම යම් සෙක්ෂන් එකක් සම්බන්ධයෙන් මගේ ගෝලියෙක් දන්නවනේ ඊළඟ මගේ සමීප ඇසුරු කරන පිරිසක් කියනවා එයාලා දන්නවනේ එයාලගේ තීරණයයි මගේ ඩිසිෂන් එක. එකනේ මට මගේ ඩිසිෂන් එක මට ගන්න කියන්නේ ඒක එන්නේ නැහැ. අර කට්ටියගේ තීරණය තමයි මම මගේ ඩිසිෂන් එකට දෙන්නේ. එතකොට අර ඒක ඒක ඒ කියන්නේ ඒ ගතියෙන් අපිට සමාජ ජීවත් වෙන්න බෑනේ. සමාජ ජීවත් වෙන්න බෑනේ. එතකොට අපිට ඒ කියන්නේ අපේ සම්පූර්ණ ජීවිතේ මේ 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 කියන්නේ විශේෂයෙන් ගිහි අයට මේ දියුණු වීමක් පිළිබඳව කියන්නේ මොකක්වත් එක්ක කටයුතු කරන්න බෑ. කියන්නේ සම්පූර්ණයෙන් එහෙම කරන්න බෑ. නමුත් අර වගේ අවස්ථාවක් කරන්න පුළුවන්.
දැන් කෙලස් අඩපණ කරන්න සාමාන්‍ය ඒක උපකාරයක් විදිහට කරන්න නිය කොම වේදිකට පුරුදු වුණොත් සානස
නෑ ඒ හැම එකම හොඳයි.
එහෙමයි.
ඒ හැම එකම හොඳයි. නැත්තේ නැහැ. එතකොට අපි ඒ දේ දැනගෙන කරන්නට ඕනේ. අර මං කියන්නේ ඒක අර අපි වෙනම ලබා ගන්න සහ වෙනම අයින් කරන්න කියලා අපි අර ඇත්ත කරා යන්න අපේක්ෂාමකින් යමක් කරන්නේ නැතුව අපට දැන් කෙලෙසේ පීඩාවන් නම් ඒ කෙලෙසේ අඩපණ කරන්න අදාළ වැඩපිළිවෙලක් කරන එක. අපි අන්නේ ඒවා දැනගෙන අපි ඒ දේ දැනගෙන එතෙන්ද විතරක් ફોકસ වෙලා අපි ඒ දේ කරන්නේ. නැත්තම් අපි අර ඉහළම දේ අපේක්ෂාවෙන් මේ දේ කරොත් එහෙම අන්න එතන තමයි ප්‍රශ්නේ. ඒතර අපි එතනින් එහා වටින දේට අපි යොමු වෙන්නේ. අපි අරකින් විතරක් තෘප්තිමත් වෙනවා. එතනින් එහා වටින දේට අපි යන්නේ නැහැ. අද ගොඩාක් වෙලා තියෙන්නේ අන්න ඒක. කියන්නේ අරව කරන්න එපා නෙමෙයි. අපි ඒකෙන් ඔක්කොම වෙනවා කියලා හිතාගෙන එතනින් එහා දේට අපි යන්න උත්සාහය
ඒසේ අදපණ කරන්න ඕන දේවල්
කරන්න ඕනේ.
එතෙන්දී අර සත්‍යවාදී කතාව නෙවෙයි.
නෙමෙයි. එතෙන්ද ඒ දේ කරන්න
ඕනේ.
නැත්නම් ඒක ඇත්තනම් ගත්තොත් මේ ප්‍රධාන වශයෙන් ගොඩාක් තියෙන්නේ මේ අපි නොසිතුවට මේ දේශයේ එක්ක ඉරිසියා මේ හැම එකම බැදලා තියෙනවා. කියන්නේ මමත්වයේ එක බැදලා තියෙන ලොකුම දැන් වින්දනයේ කියන කතාව ගොඩාක් වෙලාවට මේ මිනිස්සේ කියනකොට සත්වයේ කියනකොට මිදීමත් එක්ක නෙන්නේ. එතකොට ඒක එකපාරට කියන්නේ ඒකේ අසාධාරණයක් ලෝකෙට පෙන්වන්න ලෝකෙට පෙන්වන්න අමාරුයි. මොකද සත්වයේ බව තියෙනම වින්දනයක් එක්කනේ. ඒ කියන්නේ සැප වින්දනයක් මේ කියන්නේ. වින්දනයේ කියලා අර්ථකථනය කරේ. ඒතර ඒකට සම්පූර්ණයෙන්ම මේ ලෝකයේදී ඒක සම්පූර්ණයෙන්ම කතා කරන්න අමාරුයි. හැබැයි නිවීම එක්ක යනකොට තමයි ඒක සම්පූර්ණයෙන් කතා කරන්න තියෙන්නේ. හැබැයි ලෝකයේ එක්ක බව අමත්‍ය මත පාදකලා තියෙන ද්වේෂය, ඊර්ෂියාව, කුහකකම, ගුණමකුකම මෙන්න මේ දේවල් තියෙනවානේ. මෙන්න මේ දේවල් සම්පූර්ණයෙන්ම අසාධාරණයි. මොකද මේ දේවල් අසාධාරණ වෙන්නේ එතන ඒ කරුණ ඒ කියන්නේ ඒ කාරණා සිදුවන ක්‍රියාවම සම්පූර්ණයෙන් ගොඩනගලා තියෙන මමත්වයේ කියන පාදකත් එක්ක. අරකේ මමත්වයේ නෑ නෙමෙයි. නමුත් ලෝකේ කතාව විඳිනියන්නේ තියෙන්නේ. එතකොට ලෝකේ කතාව නිසා ලෝකේ ජීවත් වීමේ දෙක සම්පූර්ණයෙන් අතහැරීම කියන කතාව කරන්නම. නමුත් මේ කාරණා කතා කරාම එක ලෝකේ ජීවත් වීමේදී අසත්පුරුෂම තමයි. අසාධාරණම තමයි. බුදුරණවහන්සේ මේ කොතනකවත් කියලා දෙන්නේ නැහෙනේ අපි ශික්ෂා පද හැටියට හරි කතා කරනකොට මේ ද්වේෂයේ පුංචිම කාරණාවක් හරි කියන්නේ පිළිබඳව ඊර්ෂ්‍යාවේ ද්වේෂයේ වෛරයේ ගුණමකු කරමින් එකට එක කිරීමේ වටිනා කියන්නේ ඒක වටිනා බවක් එක දිනනේ නෝ බණු පන්සිල් රකිනකොට පන්සිල් වල කියලා නැහෙනේ තුන්වෙනි ශික්ෂා පදේ අබ්‍රහ්මචර්යා කියලා. කාම සමුච්ඡාචාරණ කියලා කිව්වා. දැන් පන්සිල් රකින්න කියන්නේ එතර දැන් එතකොට දැන් අපි දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් උපරිම දහමත් එක්ක කතා කරාම රාගය කොහොමද අකුසල යන්නේ නේ. ඉතින් ඇයි බුදුරණවහන්සේ එහෙනම් සාමාන්‍යයෙන් ගිහි කෙනාට පන්සිල් කියන එකේදී තුන්වෙනි ශික්ෂා පදයේ හැටියට දකුණු චාරිත්‍යම දුන්නේ? දැන් කාම සුමිච්ඡාචාරය, අධිකාම සේවනියයි, හරිකාම සේවනිය ඒත් ඉතින් රාගයමනේ. හරිකාම සේවනිය රාගය නැතුව නෙමෙයි. වැරදිකාම සේවනිය එතකොට වැරදිකාම සේවනිය කියන්නේ. එතකොට එන අර ලෝකේ ජීවත් වීමේදී යම් සත්‍යයක් කියන කතාවත් එක්ක පැවැත්මක් තියෙනවා. හැබැයි අනිත්‍යව තනිකර වැරදීවා. කියන්නේ ලෝකයට වැරදි. එතකොට ඔන්න ඕකත් එක්ක තමයි ගොඩාක් බලන්න ඕනේ.
සමහරවිට අපි ඩිසිෂන් එකක් අපේ පැත්තෙන් ආවේ නැතුණාට අපි පොඩි වැඩ පිළිවෙලකට හේතු දැවට කටයුතු කරත් අපි ව්‍යාපාරයක් නම් තමන්ගින් මේ මොදනා ප්‍රඩිෂන් එකක් ආයතනට පොදුවේ පිළිගත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.
ඒක යම් මට්ටමක හොඳයි. නමුත් සමහර වෙලාවට අපට තියෙනවානේ පුජ්‍යල ස්වභාව බලන්න. ඒ කියන්නේ දැන් ඇත්තටම ගත්තොත් දැන් මොන විදියට මගෙන් මේ ප්‍රශ්නේ ඇහුවත් අපට ලෝකේ ජීවත් වෙද්දී අපට කරන්න ඕන දේවල් තියෙනවා. ඒක සර්ව සාධාරණ නෑ මේ ප්‍රතිපදාව. මේ පැත්තට. නමුත් අපට යම් මට්ටමකට හරි ඒ කාරණාව සාධාරණ. අපි තමයි දැන් ওই කීප කාරණාව දැන් වැඩපිළිවෙලක් තියෙනවා කියලා. එතකොට ඒ වැඩපිළිවෙල යමක් අතික්‍රමණය කරනවා නම් අපට ප්‍රශ්නයක් එනවනේ අපෝ. අපි ආයෙකට කොටු වෙලා නැ අපි තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ අර වෙන වෙන පැති ප්‍රශ්න එනවා. මගේ පැත්තෙන් මම සාධාරණත්වයක් එන්න පුළුවන්. හැබැයි මට මගේ අනිත් පැත්තෙන් තව කෙනෙක් එක පැනනට පස්සේ මම ඒකට විරුද්ධ ඇක්ෂන් එකක් ගන්නකොට අහපව් මගේ පැත්තෙන් අය සාධාරණයක් එනවා. ඒ වගේ වැඩ විවිධ පැති තියෙනවා. ඉතින් ඒක තමයි මේ ලෝකේ මේ ජීවත් වෙන රටාව එක්ක අපට අපේ ජීවත් වෙන රටාව ප්‍රතිපදාවට අංග සම්පූර්ණයි කියන්න බෑ. එහෙම මම අර කිව්වේ මෙතුමහව කාරණාවෙහි කල්‍යාණ මිත්‍රයෙක්, පැවිද්දෙක්, ගුරුවරයෙක්, වැඩිහිටියෙක්, ගිහියෝ කවුරු හරි වැදගත් කෙනෙක්, ඒ කියන්නේ මේ පැත්තත් එක්ක යන හොඳ සත්පුරුෂ. අන්න ඒ අය එක්ක අපි කටයුතු කරද්දී අන්න එතකොට අපි මේ කාරණාව ටික ටික උරු කරගන්නවා. ඒක තමයි උපකාරය. ආපහු
වෙන්නේ අර දැන් ලෝකේ ගැන කියන්න මේ ගහම තියෙන්නේ කියන අපි ලෝකේ කොහොමද ආවෙන්නේ කියලා ප්‍රශ්න.
ඔව් ප්‍රායෝගික එක ඇත්තම ඉතින් අර ඒක සර්ව සාධාරණ නෑ.
ඔව් මොකක් හරි ටිකක් කොහොම හරි
යම් ඉතින් වැඩපිළිවෙලක් නැදන් ඇත්තරම යම් කිසි විදිහක අපට පුළුවන් හැටියට ටික ටික කරමින් ටික ටික අසුරු කරමින් ටික ටික යමු වෙමින් කියන්නේ අපිට මේක මේ අංග සම්පූර්ණවම මෙහෙම කරන්න ඕනේ කියන එක මහා නම ශාක්‍ය කියන්නේ ඒ විදිහට. මහා නම ශාක්‍ය බුදුරන් මහා නම ශාක්‍ය සෝතපන්නා එතකොට. මහා නම ශාක්‍ය කියනවා ඒ විදිහට මම උදේ බුදුන් ඇඳලා යනවා ඒ විදිහට. සංඝය අසුරු කරලා යනවා ඒ විදිහට. මේ කියන්නේ සජීවී බුදුරන් වහන්සේ හම්බෙලා යන්නේ සජීව සංඝයත් හම්බෙලා යන්නේ දහමක් දැකපු හෝතාපන්න කෙනෙක් ජොබ් එකට ගියාට පස්සේ කිසිම දහම මානසිකාරයක්වත් නැහැ ධර්මයේ පිළිබඳ කිසි ඇඟීමක් නැහැ සිහි මුලාවෙන් ඉන්නේ මට මොකද වෙන්නේ බරනොත් කියලා. ඒ අවස්ථාවේ බුදුනහස කියන්නේ මොකුත් ප්‍රශ්නයක් නැහැ සිහි මුලාවලා කරුණේ කරත් මේ සුගතිය නැත්නම් ධර්ම අවබෝධය කරපු කෙනෙක්නේ කියලා කතාව කියන්නේ.
ප්‍රථම ඵලයේ අනුසාරව පන්සල් ප්‍රමාණ